හොඳයි සාදු. 2019 වසරේ 8 වෙනි මාසේ 14 වෙනිදා නිකිණිපුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහනේ සවස් භාගයේ ධර්ම දේශනා හා සාකච්ඡා වේලාව හැටියට නම් කරන්න පුළුවන්. පින්නතුනි, අපි මේ වේලාව ප්‍රයෝජනෙට ගමු. අපේ හදවතේ තියෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳ ගන්න. ඔබට ඒක විසඳ ගන්න උවමනා නැද්ද? උවමනායි. ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැද්ද? ඔව්, හිතලා අහන්න උවමනා නැහැ. අහන්න ලෑස්ති වෙනකොට මොනම හරි වචනයකින් ඒක කියවේවි. වචන හදලා අහන්න පුළුවන් කම නැහැ පින්නතුනේ. මුලින්ම අපි මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ. අපේ පින්නතුන්ට ශ්‍රද්ධාව තියනවාද? ස්වාමීන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, අපි කියමු ඒකට තේරෙන්නේ නැත්නම් ආදරයක් ගෞරවයක් තියනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදරයක් තියනවාද? ගෞරවයක් තියනවාද? ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාමුදුරන්ට අපි ආදරේද? ශ්‍රී සද්ධර්මයට අපි ආදරේද? අපි ශ්‍රී සද්ධර්මයේ තියෙන දෙයක් හරි හොඳින් විග්‍රහ කළා, ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ, ඒකේ යම් දෝෂ සහගත තැනක ලියවීමක් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක හරිගස්සලා හරි අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ ධර්මයට තියෙන ආදරේ නිසා. ධර්ම විපූර්ති කරන්නේම ඒ විකෘති කරපු එකෙන් අපිට ඇති පළක් තියෙනවා ඈ. දැන් යමෙක් විකෘති කරලා ගත්තොත් එයාට ඒක පළදායි නෑ නේ, විනාශකාරයි. එහෙනම් ඒකට තියෙන ආදරේ නිසා තමයි ඒක හැඩගස්සන්නේ. ඒ හැඩගැස්වීම ඒ සමයේ ඉඳලා කළා. අපිට උගන්නන නායක හාමුදුරුවෝ පවා හොඳට අහගෙන බලාගෙන ඉඳලා කියන ඕක උන්වහන්සේ ඔතන වැරදි යෝග කියලා දෙනවා. ඔකේ මේ සද්ද මේ උච්චාරණය එන්නේ කියලා උන්වහන්සේලා දෙනවා. අපි කිව්වනම් එම ඒව බෑ නායක හමුදුරු පොතේ තියෙන විදිහට අපි ඉගෙන ගන්න ඕන කිව්වනම් අපිට ඒක නිවැරදි ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. අපි පොත් කඩපාඩම් දෙද්දි කවදාවත් අපේ නායක හමුදුරු පොත් බලාගෙන නෙමෙයි පොත ලැහුම්කන් දුන්නේ. අහක බලාගෙන ඇස් දෙක පියාගෙන ඉන්න උච්චාරණේ වැරදුනත් උන්වහන්සේලා කියනවා උන්වහන්සේ එතන වැරද්දුවනේ කියලා කියනවා. ඒ වගේ අතිවරයන් වහන්සේලා සිටියා. ඉතින් ශ්‍රද්ධාව තියනවද ධර්මයේ කෙරෙහි? ස්වාමින් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියනවද? ඒ ශ්‍රද්ධාව තියනවා කියන්නේ කනෙක්ෂන් එකක් තියනවා කියන එකනේ. අපි කවදාවත් අපි ඇතුළට ගන්නේ නැහැ අපිට ආදරණීය නොවන කෙනෙක්ගේ. ඒ ගහල බැලලා මේක උගන්නන මේ ගුරුවරුන්ගෙන් කිසි දෙයක් කෙනකින් ඇතුළට යන්නේ නැන්නේ කිසි දෙයක්. එයාට ඒක ගැළපෙන්න ඕන, මානසික ගැළපීමක් හට ගන්න ඕන. ඒ නිසා ශ්‍රද්ධාව ඇති වෙච්ච තැනකින් බණහන්න ඕන. ශ්‍රද්ධාව ඇති වෙච්ච තැනකින් දන් දෙන්න ඕන. මේක හරි වැදගත්. මේ තුල තමයි පින්නතුනි ගනුදෙනුවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒ එතන ඒ තුල ශ්‍රද්ධාව, එහෙම නැත්නම් ආදරය කියන එක ඇතුළත තියෙන්නේ විශ්වාසය. මොකද තියෙන්නේ? විශ්වාසය තියෙන්නේ. එහෙම නැත්නම් ධර්මය අපි ගලාගෙන ඉන්නේ නැහැ. අපි ඒක වැටක් දාගෙන බොහොම යම් දුරස්ථ සීමාවක කම් දීමක් තමයි අපි සිද්ධ කරන්නේ. වෙරි ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. දැන් කාට හරි හිතෙනවද ස්වාමීන් වහන්සේට මොකක් හරි ඌමනාවක් ඇති අපිට බොරුවක් හදලා කියන්න, අලුත් දෙයක් හදලා කියන්න, ඒක විකෘතියක් කරන්න, මේ පෙරලන්න, වෙනස් කරන්න, හත්වලා මේ මටමක් ඇටයි. ඒ දකුණු බලද්ද කියන වචනයක් මටමක් ඇටයි. ඒව දේ කරන්නේ එහෙම ඇඟේ මාරුවක් තියනවාද? එහෙම ඒකෙන් ඇති ප්‍රතිඵලයක් මොකද්ද? මේ මානසික සුවතාවයක් ගොඩනගා ගන්න අපූරු බුදුදහමෙන් ලැබුණු ප්‍රදේශයක් තියෙනවා. මේකට ගහවන ගන්න තියෙන දෙයක් නෙමෙයි. මේ මේක හරියින් නිසලව තේරුම් ගන්න තියෙන අහිංසක ධර්මයක්. මේක මේ තර්කවාද විවාද ඇති කරගෙන මේ නස්පැත්ති කරගන්න තියෙන දෙයක් නෙමෙයි. අපි මේ ධර්මයේ තුල කාල්ගාලා හොයාගත්ත, ගරලා හොයාගත්ත වටිනාම රත්නය, ධර්ම රත්නයේ මණික තමයි ඔය ඇත්තන්ට මේ දෙන්නේ. මම ප්‍රගුණ කරපු භාවනාවල් ටික දෙන්න ගියා නම් එහෙම ඕ ලොරි ගානක් තියෙනවා. ප්‍රගුණ කරපු භාවනාවල් ලොරි ගානක් තියෙනවා. ඒව උගන්වන්නේ නැහැ නේ. මේ වටිනා කියන ද. හැබැයි මේක හරි අමාරු දෙයක්. මේ ගොඩාක් දෙනෙක් ඉන්නේ මේක හරියට තාම තේරුන්නේ නැහැ. එහෙම නැත්නම් ඉලක්කගත කරගන්න බැරි වුණා. තාම මේක වැටහීමක් නැහැ කියන තැන. ඒක එහෙම තමයි. හරිම අමාරු දෙයක් ඉලක්ක කරන්න. කොච්චරද උපමා කළ බුදුහාමුදුරු දේශනා කර අර අස්ලොන් ගහට විදීම. ආනන්දය අස්ලොන් ගහක් 16කට පළලා මීටර් ගානක් ඈතින් තියලා අමාවක දවසක විදුලි එළියෙන් දැක ඒ අස්ලොන් ගහ දෙපළු වෙන්නට විදිනෝ වගේ වැඩක් කිව්වා මේ ඉලක්කය ගැනීම. එතකොට මොනතරම් සීරුවෙන් මේක කරන්න ඕනද කියලා. එතකොට මේ ධර්මයේ කෙරෙහි සතිය පැවැත්වීම උපමා කළා. එක අවස්ථාවක බුදුහාමුදුර මතක් කරනවා නිදහස ලැබෙනවා තමුන්නාන්සේට මෙන්න මෙහෙමයි. රාජදඬුවම රත්ත්‍යච්ච තෙල් චාච්චයක්, ඒ කියන්නේ කට කපල තෙල්, ගිනියම් වෙච්ච තෙල් චාච්චයක්, උතුරෝපු තෙල් චාච්චයක් දෙනවා මෙයාගේ අතට. අතට දීලා නගරයක් මැදින් එහා පැත්තට යන්න කියනවා. තෙල් චාච්චෙන් බින්දුවක් හැලෙවොත් එහෙම පිටිපැත්තේ ඉන්න මුරකාරය උල් වලින් අනින්න බලාගෙන රාජපුරුෂයෝ ඉන්නවා. ඒගොල්ලෝ උල් වලින් අනිනවා, තෙල් චාච්චිය ඇඟට වැටෙනවා, පිච්චිලා මැරෙනවා. මෙයා මේ නගරෙ මැදින් යන්න ඕන බින්දුවක් හැලෙන්නේ නැති වෙන්න. මෙයාට නිදහස ලබන්න නම්. හැබැයි නගරෙ මැද මහා කාලකෝටි ප්‍රශ්න තියෙනවා. යාන වාහන හිම්මෙන් යනවා, පුජ්‍යලෝ හිම්මෙන් යනවා, ඇගේ හැප්පෙන්නේනවනේ. නගර මැදින් ඇවිදිනකොට අහන්න ඕනේ නෑනේ. ඉතින් නමුත් මෙයා ගැදේ දෙන තෙල් චාච්චියක් කවුරු හරි පිටින් එන කෙනෙක් හැප්පුණත් එහෙමයි, අපිට වැරදිලා ගිහිල්ලා හැප්පුණත් එහෙමයි මේක පෙරලෙනවා. යම්කිසි පුරුෂයෙක්, යම්කිසි කෙනෙක් ඒ සියලු බාධක මැඩලගෙන යනවා වගේ කියනවා, යන්න ඕන වගේ කියන මහණෙනි, සීරුවෙන් තමන්ගේ සිහිය මේ ජයග්‍රහණය ලබන්න, මේ නිදහස ලබන්න කටයුතු කරන්න ඕන. ඒ වගේ කටයුතු ඒ කාලේ තිබුණා. දැන් කාලේ වුණත් දෙන්න තිබුණා. ඔය නිකම්ම නිකං හිරකාරයෝ නිදහස් කරන්න නැතුව සමහර අයට කියන්න ඕන ඊළඟ පාරවට නිදහසට ඔයාව එකතු කරනවා. ධම්මපද ගාථා ඒ 423 කටපාඩම් දෙන්න ඕන. කොහොමද යෝජනා? මිනිස්සු හොඳ මිනිස්සු වෙනවා නේද? හරි යෝජනා කරන්න ඕනේ. සතර සතිපට්ඨානය කඩපාඩමින් කියන්න ඕන. ඔබ නිදහස් වෙනවා ඊළඟ පාර. ඔයා ඔබ තුන් සූත්‍රයේ පාඩම් කියන්න ඕන, පිරිත් පොත පාඩමින් කියන්න ඕන. ඔහොම දෙන්න ඕන අභියෝග. එතකොට මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් වෙනවා. අර්ථ ධර්ම පිළිබඳව දැනගෙන නිදහස් වෙනවා. ඉතින් ඒ කාලේ ඒ වගේ දඬුවම් දීලා තියෙනවා. ඒ කියන්නේ නොසන්සුන් සිතක් ඇති පුජ්‍යලෙකුට තෙල් ඡාච්ඡයක් කරන් නගරෙකින් එහා පැත්තේ යන්න බෑ. එතකොට තෙල් ඡාච්ඡය සංයමයෙන් එයාට ගෙනියන්න පුළුවන් කියලා කියන්නේ මේ මිනිස්සයා සමාජගත කිරීමට සුදුසුයි. ඒකයි රජවරුවකින් තීරණය කළේ. මේ මිනිස්සයා සමාජගත කිරීමට සුදුසුයි, මෙයාට සිහියෙන් කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. තෙල් ඡාච්චියක් තියා වතුර බකට්ටයක් කරා යන්න පුළුවන්ද මේ ඉන්න අයට? ඒ දවසක් අරන් යන්නකොට ටිකක් වැඩි නෙමෙයි, අතේ එල්ලන් යන බකට් එක වතුර ගම්පුර වල නගරෙන් යහපතට නගරේ හරහා යන්න කෙළවරට. සාමාන්‍ය නගර ආසන්න කොටසට කිලෝමීටරයක්වත් අයිතිව තියෙනවනේ. අනිසි නගරයක් තිබුණා, ඒ නගරයට කිලෝමීටරයක්වත් තියෙන්නේ. කිලෝමීටරේ වගේ නගර මැදින් ගිහිල්ලා බලන්න පොඩ්ඩක් හැලෙන්නේ නැති වෙන්නේ. ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න ඕන දෙයක් අපි. ඒක ඇඟට දැනෙන්නේ එවිට. බලන්න ඔබේ සිහියේ මදකම තියෙනවද කියලා. ශ්‍රද්ධා ඊළඟට සතිය සිහිය තියෙනවා. ශ්‍රද්ධාව නැති වුණොත් ධර්මයේ නෑ. සිහිය නැති වුණොත් ධර්මයේ නෑ. ප්‍රඥාව නැති වුණොත් ධර්මයේ නේ. හැබැයි කැමැත්ත තමයි පින්නතුරි මුල්ම බීජය. කැමැත්තක් තියෙනවා නම් අපිට කරන්න බැරි වැඩ නෑ. ඊට එක මහාචාර්යවරයෙක් ඉන්නවා. එතුමාට ඒ විභාග ලියන්න ආසාව හිතලා, උපාධි ගන්න ආසාව හිතලා උසස් පෙළ විතරක් 6 වතාවක් ලියලා දෙනවා. යා මේ කතා කරපු මේ වැඩසටහනක මම දැනගත්තේ. පස්සේ උසස් පෙළ 3 වතාවක් ඇතුළත ලිව්වොත් විතරයි විශ්වවිද්‍යාලය යන්න දෙන්නේ නේ. ඊට පස්සේ නමුත් මෙයා 6 වතාවක් ලියලා ගෝරි දාලා කොහොම හරි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉල්ලලා ඉල්ලීම් කරලා කරලා මෙයා කොහොම හරි ගිහිල්ලා විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වෙලා දැන් උපාධි 7-8ක් විතර තියෙනවා. ඒ කියන්නේ ආසාව කැපවීම පුදුමාකාර විදියට යව බලගන්නවනෝ. එනතුරු අපිට ඒ ආසාව කැපවීම ඇති උනේ බැලූ බැලුවත පේන තෙක් මානෙක නිවනට ගොඩ වෙනවා මිස වෙන විසඳුමක් දැක්කේ නෑ අපි. ඒක ස්වභාව ධර්මයෙන්ම නිර්මිත වෙච්ච දෙයක් වෙන්නේ නැති. අපි වර දුෂ්කර ගම්මානක උපදින්නත් ඇත්තේ නිවන් දකින්නම වෙන්නේ නැති. ඈ මේ කොළඹ හත උඳ සැප පහසුකම් මැද, අම්මල තාත්තල මැද, කාර් බාර් මැද ඉපදුනා නම් අපිට මොනවද අතු? අපි කාටද බය කියලා ජීවත් වෙන්න තිබ්බා. ඒ විතරක් මදි. එහෙම දුෂ්කර ගම්මානයක ඉපදුනා කියලා මිනිස්සු සාර්ථකත්වයේ උදා කරගන්නේ නැහැ. ප්‍රඥාව තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන, හරි මඟ තෝරගන්න ඕන. නැත්නම් වැරදි මඟ තෝරගන්න ඕන තරම් ඉන්න පුජ්‍යලෝ. එමුනා නගරේ තියා, ගමේ වේවා, කොහේ වේවා, ඒතකොට නිවන හැර වෙන විසඳුමක් නැත. නිවන් දකින්න හැර වෙන විසඳුමක් නැත. පළමුවෙන්ම නැති වුණේ මිනිස්සු කෙරෙහි ලෝකයේ කෙරෙහි තියෙන විශ්වාසය. මේ ලෝකෙ මොනම මිනිහෙක්වත් විශ්වාස කරන්න බෑ කියන එක. මොනම පුජ්‍යලෙක්වත් ඔයත්තන්න පුළුවන් ද විශ්වාස කරන්න? මෑ මේ හිටිය මේ වෙනස් වුණා මේ යකු. ළමයා දරුවා හරි වේවා. හොඳ ලේලි කෙනෙක් අම්බුල්ච ගමන් නැද්ද? පුතා හරි වේවා. ඊට පස්සේ ලේලි කියන විදියට නටන්නේ. අම්ම කියන විදියට නෙමෙයි. විශ්වාස කරන්න බෑ. එක බෑන කියන විදිහට නටන්නේ කියලා. මේ ලෝකයේ කිසිම වෙලාවක කිසිම මිනිස් සිටියේ ඇත්ත తত্ত্বය. මේක මිනිස්සෙකුටත් අයිති, මටත් අයිති, කාටත් අයිති. මේ ස්වභාවය යන්නේ එකයි. කිසිම ස්ථාවර බවක් නැහැ. හැම මොහොතකම වෙනස් වෙන චිත්ත පරම්පරාවක්, දෛවයක්, ජීවිතයක් එක්ක අපි ඉන්නේ කියන දේ දැනගත්තට පස්සේ මරණානුස්මෘතිය ඉබේම වැඩිලා. ඉබේම වැඩිලා. ඔයත්තන්ට එහෙමද බලන්න? ගිහියා සුව විඳින්නේ අත්ති සුඛයෙන්. මේ ආර්ය ශ්‍රාවකයෝ ටික සුව විඳින්නේ නාත්ති සුඛයෙන්. ආර්ය ශ්‍රාවකයා හිතන්නේ මට දරුවෝ නැත, භාර්යාවරු නැත, ධනය නැත, දීපල නැත, වස්තුව නැත, ඉඩකඩම් නැත, ගවයෝ නැත, බලය නිලය ආදී දේවල් නැත 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 කියන සතුටක් තියෙනවා. ඇත කියන එකේ සතුටක් නැද්ද? තියෙනවා. පීඩාකාරී සතුටක්. පීඩාකාරී සතුටක් තියෙනවා. වේදනාකාරී සතුටක් තියෙනවා. ඒක උපමා කරේ පළඟැටියගේ සතුට වගේ. දැන් ඕව නැතුව ඉතින් බණ අහන්න වැඩක් නැහැ. ශ්‍රද්ධාව නැත්තම් වැඩක් නැහැ. හාමුදුරුවෝ කෙරෙහි ගෞරවය, විශ්වාසය, ඒ ආදරේ නැත්තම් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔබේ ගෙදරට මම වැඩම කළොත්, ඔයත් උන්ට රස්සාවට යන්න සිද්ධ වුණොත්, මං දවසක් ඔබේ ගෙදර වැඩ ඉන්නවා නම් ඔබට හැකියාව තියෙන්න ඕන බැංකු පොත්වල ඔක්කොම නම්බර් ටිකයි, සේත්තුවේ අතුරු දෙකයි, ටීපෝ එක උඩ තියෙනවා, කම්පියුටරේ පාස්වර්ඩ් එක තියලා යන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ මේ හාමුදුරුවෝ මේකෙන් කිසි රට පහක්වත් හොරගම් කරන්නේ නැහැ උනාද කියලා තමයි ඉල්ලගත්තුත් ඉල්ලගන්නේ. අනිත් එක ගත්තත් කමක් නැහැ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම එවැනි ශ්‍රද්ධාව සමහරලාට දරුවෙක් කෙරෙහිවත් පවත්න්න නැති යුගයක්. පුතාටවත් ලේසියෙන් අහුවෙන්න දෙයක් නැහැ පාස්වර්ඩ් එක. මේක මේක ඉල්ලගන්නේ කියලා. සමහරලාට නෝනගේක මහන්තයට අහු වෙන තියන්නේ නැහැ. මහන්තේක නෝනට අහු වෙන තියන්නේ නැති කාලය. කලාතුරකින් ඉන්නවා. නැත්නම් දෙන්නගේ පාස්වර්ඩ් දෙන්නට දෙන්නේ නැහැ. එකින් අදහස් වෙන්නේ එවැනි භෞතික දේවල් එහෙම කරන් කරයි කියලා ඇති වෙන ප්‍රතිඵලයක් නැහැ. ඒක හුදෙක් භෞතිකවාදී තත්ත්වයක් පමණයි. මම ඒකෙන් අදහස් කරන්නේ එවැනි ඕපන් එකක් එවැනි තත්ත්වයක ඒ කියන්නේ එහෙම පුළුවන් කියන එක බැහැ කියන එක නෙවෙයි පුළුවන් කියන එක අපේ හිතවල බැරියර්ස් දාලා තියෙන යම් යම් දේවල් රකින්න. නමුත් ධර්මයේ හැමුවේදී අපි බැරියර්ස් අයින් කරලා ඉවත් කරලා ඉන්න ඕන. දැන් මේ ධර්මකාමී මිනිස්සු නැති නිසානේ අපි මේ බැටවල් ගහලා ලොක් කරගෙන මේ බණ අහන්නේ. ඉගෙන අපිට ඇත්තටම අපේ විශ්වාසයන් බිඳිලා ගියා සමාජය ගැන. දැන් වෙන රටවල් වල එහෙම මෙහෙම ගේට්ටු වැටවල් නැහැ. විශ්ව විවෘතෝ ඉන්නේ නමුත් කිසි කෙනෙක් කවදාවත් ඒ චාරිත්‍ර ධර්ම දින නිසා ගේට්ටුවෙන් ඇතුළට එන්නේ නැහැ වැට උඩින් පැනලා හැවිලා යන්නේ නැහැ මේ අවසරය නැතුව සමහර රටවල කිසිම දොරකට මේ ලොක්ස් නැහැ දොර නිකන් වහලා තියෙන්නේ නමුත් කිසි කෙනෙක් දොර අරින්නේ නැහැ එයාගේ කාමරේ යන්නේ නැහැ අවසර ගන්නෙ නැතුව ඒ මනස ඒව හැදිලා තියෙන්නේ හදාගෙන තියෙන්නේ ශ්‍රද්ධාව නැත්තම් තමන් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව නැත්තම් තමන් කියන්න ඕන අර මේ නිසා ශ්‍රද්ධාව නැහැ. ධර්මයේ මෙන්න මේ කාරණේ අපහැදිලි ඒ නිසා මට ශ්‍රද්ධාව නැහැ. අර ධර්මයේ පැහැදිලි මදි ඒ නිසා ශ්‍රද්ධාව නැහැ. හැබැයි ශ්‍රද්ධාව නැති කරගන්න කෝණයකින් කෙනෙක් බැලුවොත් එයාට ඒ ශ්‍රද්ධාව නැති කරගන්න කරුණු කාරණා ඕන තරම් අහුල ගන්න පුළුවන්. ශ්‍රද්ධාව ඇති කරගන්න කරුණු කාරණා හොයන කෙනෙකුට ඕ ශ්‍රද්ධාව ඇති කරගන්නත් පුළුවන්. තේරුණානි? දැන් මේ රටේ සාර්ථක මිනිස්සු දිහා බැලලා සමහර අය කියන්නේ මහා කුණු ලෝභයේ මලාව ගෙනියන්න දොච්චර එකතු කරන්න කියලා හිතන මිනිහෙකුත් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නෝ නියම සාර්ථක මිනිස්සෙක්. ඒ හරියට පොඩි තැනින් ජීවිතය ආරම්භ කරලා අද ලොකු ව්‍යාපාරිකයෙක් මට්ටමට එයා දියුණු වෙලා තියෙනවා. හරි ආදර්ශමත් මිනිස්සෙක්. දැන් මේ එකම මිනිස්සෙකුට දෙන්නේ කියන කතාව. එකෙනෙක් ආදර්ශයට ගන්නවා එයා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් කියලා කියනවා තව එක්කෙනෙක් කියනවා අමු කුණු ලෝභයේ કોઈ මලාට කියන දෙන්නේ කොටවත් ඈ ඔය අසාධක මේ මිනිස්සු මලාම ගෙනියන්න දොහි මේ කියලා කියනවා එක්කෙනෙක් දිහා බලන දෙආකාරයක් තියෙනවා පාරිපාත්‍රයක් අරගෙන යන හාමුදුරු කෙනෙක් දිහත් එක්කෙනෙක් බලනවා හරි සිල්වත් හරි ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් කියලා දකිනවා තව එක්කෙනෙක් දකිනවා උන්වහන්සේ තාම අසාර්ථකයි තාම හරියට පන්සලක් හදාගන්න බැරි වෙලා හරියට සේවා පද්ධතියක් තාම ආරම්භ කරන්න බැරි වෙලා තාම උන්වහන්සේට කියලා සෙනසුණක් ගොඩනගන්න බැරි වෙලා උන්වහන්සේට හරියට තාම වාහනයක් ගන්න බැරි වෙලා මාසේ ලින්ගක අසහතරයි වගේ. ඇත්ත කතාව මොකද්ද? ගොඩාක් කාලවලට එහෙමනම් අසාර්ථක තමයි. ඔබ හිතන්නේ ලෝතුරා බුදුහාමුදුරු වැඩ හිටියනම් ඔබ හිතන්නේ ඔ මේ පදික වේදිකාව දිගේ මෙහෙම නිකන් පාත්‍රයක් කරලා යන කෙනෙක් වෙයිද? පිස්සු ඩවල්. අපේ ගෙවල් ඉස්සරහට ඇවිල්ලා උදේවහන්දර ආප්පයක් හම් වෙනකන් ඉන්දියාප්පයක් හම් වෙනකම් මෙහෙම ඉඳි කියලාද හිතන්නේ? පිස්සු ඩවල්. කීට්ටු වෙන්න බෑ. අද හිටිනවා ඉන්නවනම්. ඒ කියන්නේ පාප වහන්සේ හරි දලයි ලාමා වහන්සේට හරි කිට්ටු වෙන්න අමාරුයිනේ. ඒ වගේ නෙමෙයි ඊටත් වැඩිය බරපතල ඕ හැකියාවන් තියෙන ඥානයත පාප වහන්සේට බෑනේ. මේව බල්ල මේ පරදිච්ච විද්‍යා ඥානෙ නෑනේ. එහෙම නැත්තම් පුබ්බේ නිවානසති ඥානෙ නෑනේ. ඈ ඈ දලයි ලාමා වහන්සේට නැති දේවල්. ඉතින් ඒ නිසා ඒක වෙනවම දෙයක් වෙයි. අපිට ඒ හැතැම්ම ගානකට යන්න බෑ. ඔබ හිතන්න එපා එහෙම කියලා. එතකොට හිතයි මොකද හිතන්නේ? ආ ඔය අතහැරීමත් අර දේශපාලකයෝ ටික අල්ලගෙන ඔය පේන්නේ ගාඩ් එක දාගෙන පාරවල් වහලා යන්නේ ඔයලා බුදුද ඔය? බුදුද? දලයි ලාමා වහන්සේ හරි ලංකාවේ මෙහෙට ආවම මොකද වෙන්නේ? පාරවල් වහලා යන්නේ. ඔන්න සිල්වත් අපිට පාරේ යන්නත් නැහැ. දැන් ඔය ක්‍රමයට මනින්න පුළුවන්ද? ඒ ක්‍රමයට ඥානෙ හොයන්න පුළුවන්ද? එහෙම හොයනෝ නම් එයාගේ ඥානෙ තියෙන්නේ ශාල දුර්වල තැනක. ශාල දුර්වලතාවයකින්. ඒ නිසා කරුණාකරලා මේ ක්‍රමවේදයට නෙමෙයි ඥානයේ ධර්මය සොයන්නේ කියන එක හොඳට තේරුම් ගන්න. ගල්තලාවේ වාඩි වෙලා හිටියද, මැණික් පුටුවක වාඩි වෙලා හිටියද, මාලිගාවක හිටියද, පැල්පතේද කියන හිටියද කියන විදියට නෙමෙයි. ඒ ශාස්ත්‍රවරයා හම්බ වෙන්න පුළුවන් ඔබට පැල්පතෙත් හම්බ වෙන්න පුළුවන්, රජමාලිගාවෙත් හම්බ වෙන්න පුළුවන්, මැණික් පුටුවෙත් හම්බ වෙන්න පුළුවන්, පාරේ ගහකටදී හම්බ වෙන්න පුළුවන්. හැබැයි අර වගේ කෝණෝලින් මනින අය ඉන්නවනම් එහෙනම් ඉතින් ඒගොල්ල ලොකු ඥාන ඌනතාවයක මේ ඉන්නවා. ඒ නිසා මේ ජනසවිය වෙනුවට දෙන්න ඕන ඥානය අපි මිනිස්සුන්ට ජනසවිය විතරනේ ඥානය දෙන්න ඕන. අහන්නකො බලන්න අපේ අම්මලා තාත්තලාට තියෙන ප්‍රශ්නයක් දෙකක්. කොච්චර හොඳයිද අපේ අයට ප්‍රශ්න නැහැ. කිසිම ගැටලුවක් නැහැ. මේ ප්‍රශ්න නොහන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් පිරිස් මැද තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අකමැති බව. අයිතික ප්‍රශ්නය ඇහුවට පස්සේ ප්‍රශ්නට උත්තරේ දුරුවල කළා හරි නේද, නෝන්ඩි කළා හරි දුන්නොත් එහෙම උත්තරයක් අපෝ වැඩ නැහැ. එතකොට මගේ කාඩ් එක ඉවරයි. තනියර ඕක මටත් තිබුණා. මාත් අහන්නේ ප්‍රශ්න ඒ කාලේ. තෙරපගෙන ඉන්න කොහොම හරි වෙනම පෞද්ගලික අහනවා නම් මොකක් හරි අහනවා මිස ඒ පිරිස් මැද අහලා නිකම් මේ කාඩ් එක කාගන්න බෑ. ඔය හේතු වෙනොත් ප්‍රශ්න අහන්නේ නෑ. මමත් එහෙම තමයි. නමුත් ඉතින් මමත් ඒ වුණත් ඒක ගෞරවාන්විත විදියට මේන්ටේන් කරන්න ඕනේ නේ. ඒක නිසා එහෙම මේ නිකම් දියාරු වෙන්න බෑ කියන අදහසින් හිටියා. ඒක තමයි මේ දින තත්ත්වය. ඒ නිසා අපේ භාවනා මධ්‍යස්ථානවලදී මේ කර්මස්ථාන දීම කියන එකද කරන්න වෙනවම කර්මස්ථාන කුටියක් හදලා තියෙනවා. වීදුරු කුටියක් වටේටම විනිවිද පේන එකක්. ඒ කුටියට මේ එක එක්කෙනාව ගන්නවා. අරගෙන ඉවරලා කර්මස්ථානයේ වාසයේ අර ඔක්කොම ටික ඉතින් අහන එළියේ කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති දුරින් ඉන්න කියන්නේ පොලිමේ. ඈතින් ඉන්න කියන්නේ මේ. ඉතින් අනිත් කෙනාට ඇහෙන්නේ නැහැ මේ කෙනාගේ දේවල් ප්‍රශ්න ගැටලු. ඒකම මිනිහා ඇත්තම කතාව කියනවා. මට මේ ප්‍රශ්න තියෙන්නේ. මේ වගේ චරිත ස්වභාව ඔක්කොම ලක්ෂණ කියන ඊට පස්සේ තේ මනුස්සයට උපදෙස් දෙනවා. ඇතෙම සාර්ථකයි ඒ ක්‍රමේ. හැමෝටම තියෙනවා. හැබැයි ඉතින් ඒක ලෝකෙට කියපාන්න ලෑස්ති නෑ, පුළුවන් කියන්නත් බෑ. දැන් මොකද මෙතන කියන්නේ? අපේ ළමයි හාමුදුරුවනේ කියන දේ අහන්නේ, අපිට වද දෙනවා, පුදුම වේදනාවක් විඳින්නේ අපේ මේ ළමයා කසාද බැඳ දවසේ ඉඳලා. මම ඒක කියන්න බෑනේ. එතකොට මිනිස්සු ටික ඔක්කොම මුණ බලනෝනේ. ඒ ඇත්තද? ඔයාලා පුතා හරි නැද්ද දැන් කියලා ඇහුවොත් එම් බාර යන්න බෑ. මට නිකන් හීනෙන් හීනෙන් අවතාර වගේ පේනෝ වරින් වර. මේ හීනෙන් නැගිටලා ඇවිදිනවා. හරි මේ ඕවා කියන්න බෑ. එයාට අනිත් අය අහනවනේ ඔක්කොම වටවල. ඇත්තද? ඔයා හීනෙන් ඇවිදිනවද? කියන්න ඕගයි ප්‍රශ්න නොඇසීමේ යථාර්ථය. ඊළඟට ප්‍රශ්න අහන තැන් තියෙනවා. නිකාම් බොරු පට්ටබල් බොරු ප්‍රශ්න කියලා මක් අහන. සංඥා පත්‍ය විඥාන කොහොමද හැදෙන්නේ? ඕක කියන ඒ කියන එක කෙනා දන්නෙත් නෑ, අනේ කාට තේරෙන්නෙත් නෑ. හාමුදුරුවන්ගෙන් අහුවාම කොහොමද ඔබ වහන්සේ දන්නේ කියලා. අර පොතේ තියෙන්නේ. පොතේ තියෙන්නේ. හා එතකොට මම ඔබ පිළිගන්නේ ඕන කොහමද? ඒ ඉතින් පොතේ තියෙනවනේ, ඒ නිසා ඔයා පිළිගන්නේ. ඒස පොතේ තියෙන දේවල් එලෙසම පිළිගන්න ඉන්න කට්ටිය මලහම අර පොට්ටික ඔක්කොම පෙට්ටිය අඩොක් කරලා තියලා ඕවල ලාන්න ඕන. නැත්නම් ඒ පොට්ටික නැති වුණොත් ඒ මිනිහා තනි වෙනවා. අය පොත නැතුව ජීවත් වෙන්න බෑ. දැන් මෙහෙදි ලබන මේ ධර්මයේ ලබන ප්‍රතිලාභය පොතෙන් තමයි අපි ගන්නෙ. බුද්ධානුශාසනාවලිය වුණුදී නමුත් අපි පොත තුල අපි ප්‍රායෝගික වෙන නිසා ඒක අපේ ධර්මයක් බවට පරිවර්තන වෙනවා. ඒක අපේ දෙයක් බවට පත් වෙනවා. ప్రత్యක්ෂ දෙයක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ තවදුරටත් ඒක පිටික සම්පදාය නිසා මම බාරගත්තයි කියන තර නෙමෙයි ඉන්නේ. මට ప్రత్యක්ෂයි. මේ දුකයි, මේ දුක්ඛ සමුදයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධ මාර්ගයයි කියලා ప్రత్యක්ෂයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධිතයි. ඉලක්ක ගත කරලා අහවල් වෙලාවේ ධර්ම අවබෝධ වෙනවා. අහවල් ඉලක්කයට තමයි මේ යන්නේ කියලා එහෙම කියන්න බෑ කෙනෙකුට. ඒක අවබෝධ වෙන වෙලාවට අවබෝධ වෙන්න ඔබ ක්‍රියාත්මක වෙන්න. දැන් ලී දෙකක් එකට අතුල්ලනවා. වේගෙන් එකට අතුල්ලනකොට අපිට කියන්න බෑ මේ 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 මිනිත්තුවේ මේ ඩිංගේ මේකේ ගිනි ඇවිලෙනවායි කියලා. මොකද ඒක වෙනස් වෙනවා. ලී වර්ගයේ අනුව වෙනස් වෙනව ගිනිපත්තු වෙන වෙලාව. ලීයේ තියෙන තෙතානුව වෙනස් වෙනව ගිනිපත්තු වෙන වෙලාව. ඒ විදිහට නෙමෙයි මිනිස්සයා ඒක තද කරන තරමට සහ වේගවත් බවට අනුව වෙනස් වෙනව ගිනිපත්තු වෙන වෙලාව. ඉතින් ඒක තමන්ගේ ස්වභාවය. තමන්ගේ හිතේ කෙලෙස් බර කොච්චර තියෙනවද? එතකොට නිකන් ලී කෑලි තෙතයි. ගිනිපත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලස් බර වැඩි. අපිට ජීවිතේ ඕන තරම් හම්බ වෙනවා. කෙලස් බර අඩු සහ වැඩි චරිත හම්බ වෙනවද නැද්ද? හම්බ වෙලා තියෙනවා නේ. දන්නවා. ඒ වගේම තමන්ගේ කෙලස් බර අඩු වෙච්ච අවස්ථා තමන් දකිනවා. තමන් තේරුම් ගන්නවා. කෙලස් බර අඩු සහ වැඩි අයින්නවා. තමන්ට අත්දැකීමක් ලබන්න මේ දේ කියන්න පින්නතුනේ පොඩ්ඩක් බලන්න තමන්ට කොහොමද ඒක අත්දැකීම ලැබෙන්නේ කියලා. මේ එළියට යොමු වෙලා තියෙන ඉන්ද්‍රියන් සයම එකවර මොකද පාවිච්චි කරන වචනේ මෙහෙම ඉදිරියට ගිහිල්ලා එකපාරට ආයි අනිත් පැත්තට හැරෙන එකට ප්‍රතිරෝධණය කරනවද ප්‍රතිපීඩණය කරනවද හොඳ වචනයක් තියෙනවද පරාවර්තන නැහැ පරාවර්තනය වුණොත් ප්‍රතික්‍රියා කරනවා ඒකත් හරියන්නේ මේ එළියට විසිරෙච්ච මේ ඉන්ද්‍රියන් ටික හැබැයි එකක්වත් එකපාර මේ පෙරපස කරන්න බෑ එතනම දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මේ ඇඟිල්ලෙන් කියලා හිතන්නකෝ මේ දැක්ම යන්නේ එතකොට මේ දැක්ම එළියටද මෙහෙම යන්නේ ඒ ඇඟිල්ල කරාම ආයි මෙහෙම ඇස කරාම යොමු වෙනවා මෙතෙන්ටම යොමු වෙනවා තේරුණාද දැන් එතකොට ගන්ධය අපි හිතමුකෝ මේ ඇඟිල්ලෙන් ගමන් කරන්න කියලා ඒක එතනම අනිත් පැත්තට හැරෙනවා ඊට පස්සේ රසය ඒත් එහෙමයි ශරීරෙත් එහෙමයි මන ඉන්ද්‍රියත් එතනම අනිත් පැත්තට අරව ගන්නවා බලන්න මොකද්ද වෙන්නේ කියලා දැන් කරලා බලන්න කටියට තේරුණාද ඒක? පින්නතුන තේරුණාද? මොකද වෙන්නේ බලාගෙන ඉද්දි එහෙම.
හොඳයි සාදු.
ඒ කාරණයෙන් පින්නතුනි පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ ලොකු කාරණයක් එක තාම මම හිතන්නේ හරියට පැහැදිලි වුණාද කියන එක. අපි මේ සදාහයතන නිරන්තරයෙන්ම ඒවාට ග්‍රාහකය හොයාගෙන ග්‍රහණය වෙමින් පවතින්නේ. කන් දෙක කියලා කියන්නේ නිකන් ශබ්ද ඇදලා ගන්න කාන්දමක් වගේ. ඇස කියන්නේ රූප ඇදලා ගන්න කාන්දමක් වගේ. නාසය කියන්නේ ගන්ධ ඇදලා ගන්න කාන්දමක් වගේ. දිව කියන්නේ රස ඇදලා ගන්න කාන්දමක් වගේ. ශරීරය කියන්නේ දැනෙන දේවල් ඇදලා ගන්න කාන්දමක් වගේ. මන කියන්නේ අරමුණු ඇදලා ගන්න කාන්දමක් වගේ එකක්. එතකොට මේ පිටතට යොමු වෙලා මේ කාන්දන් ශක්තිය යොමු වෙලා තියෙන්නේ ඒ ධර්මතාවයන් වෙතම. ඒ ධර්මතාවයන් වල ශක්තිය යොමු වුණාම අත්දැකීම වෙනස් නේ. ඒ ධර්මතාවයන් වල ශක්තිය ඒ ධර්මතාවයටම ධර්මතාව කියලා කිව්වේ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ ඒ ශක්තියින් ඒ ශක්තියින් වලට යොමු වුණාට පස්සේ අර පිටතට නෙමෙයි මේ යොමු වීම පවතින්නේ. සියල නවතිනා වගේ ස්වභාවයක්. ඉතින් මේක මුලදී නිකන් ඉමේජ් එකක් හදලා කරගනීවේ. නමුත් එහෙම කරගත්තට කමන්නේ. ඒක නිකන් මේ නෝට් එකක් හැටියට. නමුත් මේක ප්‍රායෝගිකව ගත්තාම මේක තමයි අපේ මේක මුලදී අවබෝධය පූර්ණව නැති සමයේදී පොඩි ඇට් එකක් තමයි හදාගන්නේ. එතකොට ඇට් එකක් ඇතුලේ රියැක්ට් තියෙනවානේ. නමුත් ඒ අවබෝධයෙන් අපි සටහනක් ඇති කරගෙන සටහන ප්‍රායෝගිකත්වය කරා ගමන් කළාට පස්සේ තව ටිකක් ඒක පුළුල්ව තේරුම් ගත්තට පස්සේ අර ඉන්ද්‍රියන් අතහැරීම කියන සිද්ධාන්තය කරා යන්න පහසු වෙනවා. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම යමකට නම් පේන්නේ ඒ ඉන්ද්‍රිය එළියට යොමු වෙලානේ. ඒ කියන්නේ එයට ග්‍රාහක වූ දෙයක් නේ ඇතිවීම නැතිවීම කියන්නේ යම් ඉන්ද්‍රියකට ග්‍රාහක වූ දෙයක්. එතකොට ඒ ඉන්ද්‍රිය ඒ වෙතට යොමු වෙලා තිබිලා නැහැ. තාමත් අර ග්‍රහණය වෙන දේවල් ග්‍රහණය කරන පැත්තට යොමු වෙලා තිබිලා. එන ඒකත් හැරෙන්න ඕන ප්‍රතිරෝධව. මොකද ඒකට වචනේ ප්‍රතිරෝධවද ප්‍රතික්‍රියාවද ප්‍රතිපක්ෂවද ප්‍රතිවිරුද්ධ කිව්වත් කමක් නැහැ නේ. වචන නැහැ හරි අමාරු වහන්න නේද. ආපසු හැරෙන්න. ආපසු හැරෙන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙහෙම මේක භෞතිකව කියන්නම්. නමුත් මේක භෞතිකව පූර්ණ සාර්ථක නැහැ. එතනින් එන්න එපා නිගමනයේට. මෙහෙම දැන් මේ අපේ ඇසේ පෙනීම අපි ආරම්භ වෙන්නේ අපි හිතමුකෝ මේ කළු ඉඟිනියාව කියන පුංචි තැනින් කියලා. ඔබ තව එහාට ගියාම ඊටත් එහා දේවල් තියෙනවනේ. අපි මෙතනින් ගියාම අපි හිතමු මේ කළු ඉඟිනියාවෙන් තමයි මෙහෙම රූපේ බලන්නේ, කෙනා බලන්නේ. ඒ මෙතනින් දැකීම් ශක්ති ධාරාවක් යනවා. ගිහලා තමයි ආග්‍රහණය කරන්නේ. එතකොට මේ දැකීම් ශක්ති ධාරා එළියට යොමු වෙලා තියෙන නිසා තමයි අපි කිනේකා මෙහෙම හඳුනගන්නේ. දැන් මේ කැමරාව හඳුනගන්නවනේ නේ. දැන් ඔය ෆොටෝ ගන්නකොට ෆොටෝ එකත් අන්තර්ජාලයට එකතු කරනකොට මේ ඉන්නේ අහවල් කෙනා කියලා අන්තර්ජාලය ඇවිල්ලා හඳුනලා දෙනවා. ඒකනේ හොරු අල්ලන්න හරේ මේ හරි ලේසි වෙලා තියෙන්නේ. පින්තූරය දැම්මාම කොහේදී වුණත් මේ පින්තූරට සමාන පින්තූර එනවා. ඔන්න ආනන්ද හඳුරගේ පින්තූරයක් දාලා සර්ච් කරන්න මේ පින්තූර මගේ පින්තූර ටික ඔක්කොම එනවා. මේක ග්‍රාහකේ ග්‍රහණය වෙනවා. ග්‍රාහකේ පිට තියෙනවා මේක ග්‍රහණය කරන එක. මේ ග්‍රාහකය මේක ග්‍රහණය වෙන දේවල් එළිය තියෙනවා. දැන් මේ ශක්ති ස්වභාවය ඒ කළු ඉංගිනියාව තුලටම යොමු කරනවා. එළියට යන නිකන් ඒක ඇසින් ඉස්සල්ලා විතර ප්‍රායෝගික කරන්නකො ඉන්ද්‍රියන් හයෙම බරපතල නම් ඇසින් විතර ප්‍රායෝගික කරන්න ඒක. කණුයි ගිනියාව හිතෙන්ම වාගෙන ඉන්න එපා. නැත්තම් ඇහි කණුයි ගිනියාව පේනවා කියලා කියයි වට්ටපල් බොරු. කණුයි ගිනියාව පේනවාද හැට මේ මිදි අපිට. ඒ ශක්ති ස්වභාවය දැන් ඒ අර හිතෙන්ම වාගත්තම් මොකද්ද පේන්නේ කියලා හොත් කියයි කණුයි ගිනියාව පේනවා කියයි. ඒ බොරු කන්නඩියෙන් දැකපු කණුයි ගිනියාව මෙතන මතක් කරගෙන කණුයි ගිනියාව පේනවා කියනවා. මේ වෙද්දි කවදාවත් අපි දැකලා නැහැ ප්‍රතිබිම්බයක් නැතුව අපේ කණුයි ගිනියාව. ඒ එතෙන්ට යන්නේ නැතුව එවිට පින්නතුනේ අපේ මේ පිටතට යන්නේ මොකක්ද? තණ්හාව. මේ එකක් ගිහිල්ලා මේ අනිත් එක අල්ලලා බන්ධනය කරගන්නවා. ඒකට කියනවා තණ්හාව. මේ කන තියෙනවා. මේ කනට ගිහිල්ලා ශබ්ද වලින් නොයෙකුත් දේවල් ගැට ගහ ගන්නවා. තණ්හාව. නාසය යනවා. නාසය ගිහිල්ලා එක එක දේවල් ගැට ගහ ගන්නවා. තණ්හාව. දිව ගමන් කරනවා ගිහිල්ලා එක එක දේවල් ගැට ගහ ගන්නවා. තණ්හාව අපේ පින්නතුනොත් නැතු ඇති ඒ මාහාරයේ පිළිබඳ ලොකු තීරණ. නමුත් ලෝකේ ඉන්නවා පුදුම විදියට ආහාර රස තෘෂ්ණාවේ ඉන්න අය ඕන තරම් ඉන්නවා. තණ්හාව. ඊට පස්සේ ශරීරයත් එහෙමයි ගමන් කරනවා. තණ්හාව. මන තණ්හාව. මේකට තව ටිකක් ඉස්සරහට පාවිච්චි වුණාම තදබල වුණාම ඒකට කියනවා උපාදානය. උපාදානය කියන එක තණ්හාවටත් වඩා එහා ගිය එකක්. මොකද අත් නොහරින අන්දමින් අල්ලා ගැනීම. ජීවිතේ දැන් මේ අපිට අතෝ තණ්හාවත් තෘෂ්ණාවත් තිබුණොත් ඕක අතහැරලා දාන්න පුළුවන්. නමුත් උපාදානයක් අතහරින්න ලේසි නෑ. අත් නොහරින විදියට අල්ලා ගැනීම. ඉතින් ඔය අල්ලා ගැනීම ඇතුළත තියෙන ලොකුම බන්ධනය තමයි අස්මිමානය. ඒක තමයි ලොකුම තියෙන උපාදානය. මේ මම වෙමි කියන එක අයින් කරගන්න බෑනේ. මගේ ඉඩම කඩම නොවේමි කියලා හිතන්න පුළුවන්. මගේ ඉඩම කඩම නොවේ, මගේ දේපල නොවේ, මගේ වස්තුව නොවේ, මගේ දේවල් නොවේ, ඔය ඔක්කොම මගේ නොවේ නොවේ කියලා හිතන්න පුළුවන්. හැබැයි මම නොවේ, මගේ මම නොවේ. ඕ මම නොවේ කියන දැනට එන්න. දැන් ඔබ ශක්තිමත්ව ඇත්තටම එතන ඉන්නවද? මම නොවේ. විහිළුවට හරි පොඩ්ඩක් ඉන්න බලන්න. මම නොවේ. හැමෝගෙම ළඟ තියෙන මම නොවෙන මමෙක් ඉන්නේ. මමෙක් කියලා තහවුරුතාවයක් පෙන්වන්න බෑ. නමුත් ඔය වෙනි රැවටීමක් තියෙනවා. ජලයසේ පේන මිරිඟුවේ ජලයක් පෙන්වන්න බෑ. නමුත් ජලයසේ පෙනුමක් තියෙනවා. මම නොවෙන මමෙක් තමයි හැම කෙනෙක්ම ළඟ ඉන්නේ. මමෙක් පෙන්වන්න බෑ. නමුත් පෙනුමක් තියෙනවා ඒ වගේ. අරමුණෙන් අරමුණට මම ඉන්නවා. අරමුණක් ගත්තාම ප්‍රකටව පේනවා. නැත්තම් ඉතින් අර ඇඟිලා ඉන්නවනේ. මාළුවෙක් වුණත් එහෙම උඩට පයින්නකොටනේ මාළුව පේන්නේ. එතකොට මාළුව දිය යට ඉන්නවා, උඩට පයින්නකොට මාළුව පේනවා. ඒ වගේ අරමුණක් ඉබදුනහම මම පේනවා. එතකොට ඒතර මම පේනවා. නමුත් මම කොහෙද හිටියේ? ආ මම පතුල හිටියා කිමිදිලා. දැන් මේ ඇත්ත ළඟ හැමෝගෙම ළඟ බර පතල තරහ නැද්ද? කේන්තිය පලි ගැනීම නැද්ද? මාට මෙන්න මේ වගේ දෙයක් කරොත් නම් මං ඕකව තියන්නේ නැහැ කියන සිතුවිලි තියෙන. කොයි වගේ සිතුවිලිද? ලෝභය රුපියල් 10ක් තිබුණොත් මේ සිවුර කවුරුත් ගන්නද? පිස්සු දාන අපි රුපියල් 10ක් ගන්නවා. 10,000ක් තිබුණොත් නෑ මං ගන්නෑ. වැඩන්නේ නෑ. ලක්ෂයක් තිබුණොත් නෑ. කාගෙද කියලා හොයලා බලලා දෙනවා මං. ඒක ගන්නෑ මං. 10ක් තිබුණොත් අයිතිකාරයෙක් නැත්තම් ඉතින් මන් තියාගන්නවා. එහෙනම් දැන් අපි ඉතින් ඔය කියන විදිහ තියෙන විදිහ කියලා. ඊට පස්සේ හරි කෝටි ගාණක් තිබුණා. මං ඉමේජරේ කියලා කබඩ් එකේ දාගත්තා. දැන් ඒකත් ඇති වෙන ක්‍රමවේද තියෙනවානේ. අපි ලෝන් කෑ ඉන්න මට්ටමකුත් තියෙනවා. එයාගේ වත්කමේ හැටියට මුදලාලි ඉතුරු සල්ලි රුපියල් 2ක් 3ක් දෙන්නේ නැද්ද? ඔම ලොකු ඉතින් සල්ලි තියෙන අය නම් ඕනේ මුදලාලි කෝ තියාගන්න කියලා එනවා. ටික දුප්පත් මිනිස්සු එනම් බස් එක යන්න පුළුවන් කියලා ඕක කොහොම හරි ගන්නවා. රුපියල් 2 හරි දෙනකම් වරුවක් හරි ඉන්නවා හිටගෙන. අනිත් එක්ක නේද බඩු දීලා එනකම් හරි ඉන්නවා. අර රුපියල් 3 අරයි යන්න. මේක එක්කෙනාගේ අත්හැරීමේ ප්‍රමාණයන් තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා මේ තණ්හාවෙන් එගොඩ වෙන්න නම් රජකමත් අතහරින්න පුළුවන් මනසක් වෙන්න ඕන. ධර්මයේ හමුවේ ඔබට රජකමත් පරාද කරන්න පුළුවන් නම් ඔබ නිවන් දකින්නවා. මොකද්ද? ධර්මයේ හමුවේ ඔබට රජකමත් පරාද කරන්න පුළුවන් නම් නිවන් දකින්නවා. දැන් මට අර ආපු දවසේ අර සංකල්පය මේ වහන්සේ මේ කැලේ වෙලා බණ භාවනාවල් කරලා මේක හොයන්න යන්න ඕනේ පොඩක් කියන්න. එළියට ගිහිල්ලා ওই විභාග දෙක තුනක් මේ කරලා මේ සමාජශීලී වැඩවලට සම්බන්ධ වෙලා ඔය ඉන්න දේශපාලන හාමුදුරුවොත් එක්ක සම්බන්ධ වෙලා ඈ වැඩ කරන්න කියන ඒ චින්තනය ආවම යන්න තිබ්බනේ. යන ඉවරයි. යන ඉවරයි. ඒ තමයි මාර්ගය. ඒකෝ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් බුදුහාමුදුරණ ඇවිල්ලා කියනවා මාර්ගය මේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මෙහෙම රජකම ගත්තා නම් මේ රට ලස්සනට රජ මේ හොඳ රජ කෙනෙක් වෙලා මේ රටේ මිනිස්සු බොහෝම සස්ත්‍රීක කරන්න පුළුවන් යහපත් කරන්න පුළුවන් කියනවා. හොඳ රටක් නිර්මාණය කරන්න පුළුවන් අපිටත් එහෙම හිතෙනවා සමහරලාට. නේ අපි වගේ කෙනෙක් රජ වුණොත් මේ රට ලස්සනට හදයි කියලා. කාටත් හිතෙන්නේ එහෙමපත් වෙනවා. පත් වුණාට පස්සේ තමයි දන්නේ මොකක් කරම්ම කරන්න බෑ කියලා රජ වුණා. රජ වෙච්ච කට්ටිය ඉන්නෝ ගිල් ළඟට ගිහිල්ලා මොනවා හරි කිව්වා ඔන්න ඔහොම වෙලා ඔන්න ඔහොම ඉන්නවා හා කියලා hina වෙවි ඉන්නවා. මේක මහත්තයෙක් කැලේ ගිහුවා අයියෝ ආමුදුර වැඩක් නැහැ මිනිහා නිකන් කලේ අනිත් පැත්තට හරවල වතුරවක් කරනවා කිව්වා. මොනවා කිව්වත් ඔය බකම් බුස් වගේ බලන් ඉන්නවා කිව්වා. මෙර දෙයින පාලකයෝගේ හැටි ඔය කිව්වේ. මේ එවිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ එක මිනිස්සෙක් වෙනුවෙන් කහවණු අරුසාවක් හත් දවසක් වැස්සුවත් මුළු දමදිව තලයේම පිරෙන්න දනිසල්ලකට වතුර පෙරෙන්නම වැස්සෙව්වත් ඒ මිනිස්සයා සෑහීමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එහෙම සෑහෙන්නේ නැහැ කිව්වා. මේ භෞතික දේ දීලා මිනිස්සයාව හදන්න බෑ, නිවන් දක්වන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තා. නිවන් දක්වන්න පුළුවන් එකම ක්‍රමය තමයි ධර්ම දේශනා පැවැත්වීම. අප්‍රමාණ කතා කළේ බුදු කෙනෙක් ඒකනේ. ප්‍රමාණ දේශනා පැවැත්වුවේ ඒකයි. මෙර ඕනම ආගමික පොතක් මේ පොඩි අඟල් දෙකයි තුනයි ඔක්කොම ටික ඇතුළත් කළා. අපේ බලන්න ඕනේ මේ ටිකයි, මේ මූලික ද්‍රව්‍ය ටික ටිකයි. තා කොච්චර නේද පුස්තකාලයක් පුරවන්න පොත් තියෙනවනේ. එළදහම් පොත් තියෙනවා. ඒ මේකට අන්තර්ගත වුනේ ටිකයි. බුදුහාමුදුරු දේශනා කරා ආනන්ද හාමුදුරුවන්ගේ 25 අවුරුද්දේදී එකතු වෙච්ච ටික විතරයි. අයින් ටිකයි. අවුරුදු 25ක් විතර යනකම් ඒක මේ උපස්ථායකයේ කිරියනේ පිළිවෙලක් තිබුණේ. විවිධ දුක් ගැහැට වෙඳ වෙඳ තනින් තන ගිහිල්ලා. ඒ ඇත්තටම හිතෙන්නේ නැතිනේ සුද්ධෝදන මහරජතුමාට යසෝදරාවට හිතෙන්නේ නැති මොකක් හරි ඔළුවේ ලොකු අමාරුක් ලොකු පිස්සුවක් තියෙන්නේ නැති කියලා. ඒ ඉතින් මේ ඔක්කොම දාලා ඉතින් අර ගමක් ගමක් රටක් රටක් ගානේ බැනුම් අහගෙන දුස් පීඩා ලබාගෙන ඉතින් නිවෙන මිනිස්සුෙකුට නිවෙන්න මේක කියා දීගෙන යනකොට නිවන් දැක්කොත් මොකද වෙන්නේ? නිවන් නොදැක්කොත් මොකද වෙන්නේ? නිවන් නොදැක්කොත් උපාදානයන් තියේවි. ඒ උපාදානයන්ගේ ස්වરૂපයට සසර හැදේවි. සසරදී පාප මිත්‍ර, කල්යාණ මිත්‍ර ණුව ලැබේවි. නිකං හරි පාප මිත්‍ර යදුනොත් අකුසල් ධර්ම වලින් පිරුණොත් ඒවයි ප්‍රතිකර්ම ලැබෙවි. විඳිනවා, විඳවනවා, උපදිනවා, මැරිනවා. මෙතන තණ්හා උපාදාන නැති වුණොත් මෙතනම සංසිඳේවි, මෙතනම නිවේවි. අපාවියේ තියෙන කෙනෙකුට ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. අපාවියේ තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට. දුගති බිය තියෙන්නේ ප්‍රඥාවන්තයෙකුට. නැත්තම් මේ බය නැහැ. බය නැති මිනිස්සු කාටද යන්නේ? ඉතින් මිනිස්සු යනවා අපායට. සමහර මිනිස්සු කියන්නේ අපි අපායට බය නැහැ කියලා. ඒගොල්ලෝ අපායට යනවා. බය නැන්නේ කොහොමද යන්නේ? හිරේ විලංගුවට බය නැති මිනිස්සු හිරේ විලංගුවේ යනවා. අපායට බය නැති මිනිස්සු අපායට යනවා. මරණයට බය නැති මිනිස්සු ගිහිල්ලා මෙඩිකල් මැරෙනවා. වාදාල කල්ලිකාරයෝ හැරෙන්නේ මරණයට බය නැහෙනේ. මිනිහට කොටු ඇඟේ ගහගෙන ටී-ෂර්ට් එකෙත් මිනිහට කටු, බෙල්ලෙත් මිනිහට කටු, පච්චෙත් මිනිහට කටු තියෙන්නේ. මිනිනුළු මරණයට කැප වෙලා ඉන්නේ. අද කොයි වෙලාවක හරි ඔන්න අහවල තන පොලිසියෙන් වෙඩි තිබ්බා, රෑ වෙඩි තිබ්බා, මෙයා වෙඩි තිබ්බා කියලා ආරංචි වෙනවා. මැරිලා යනවා. එතකොට යමකට බය තියෙනවා කියලා කියන්නේ එයා ඒකෙන් බේරෙන්න උත්සාහ කරනවා කියන එක. ඒ නිසා ඔබට අපාබය තියෙනවා නම් හොඳයි. සංසාර බය තියෙනවා නම් හොඳයි. මෙතන මේ පෙන්වන්නේ ඔබ හොඳයි. මෙතන ඉන්න මේ වාඩි වෙලා ඉන්න හැම කෙනාම හොඳයි. නරක කවුද? සිත. එතකොට සිත කාගේද? සිත ඔබ නොවේ. සිත සංසාරයෙන් ආපු එක්කෙනා. එයා අන්ධයි. එයා මිත්‍යා දෘෂ්ටියෙන් පිරීලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය සසර ඉඳලා ගෙනල්ලා තියෙන්නේ. අපි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වෙනත් ආගම් වලටනේ. ආගම් වලට නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මේ ලෝකයේ තථාගතත්වයේ පවතින ස්වභාවය නොදකිනව නම් එතන තියෙන්නේ මොකද්ද? වැරදි දැකීමක් නම් ඒක ඕන මේකක් ඒක මිත්‍යා දෘෂ්ටිය. පවතින යථාර්ථයක් නොවේ නම් සත්‍යයක් නොවේ නම් ඒකයි මිත්‍යා දෘෂ්ටිය. ඒක හරි සරල සිද්ධාන්තයකට හිත ගේන්නනේ තියෙන්නේ. මේ ලෝකයේ බලන්න මේ පංච උපාදානස්කන්ධයක් කියන පහක් මහා මාන සාංශාරික පැවැත්මක් ඇති කරන මහා බලයක් වෙලා තියෙනවා. ඒ වගේම පින්නතුනි මේ ඉලක්කන් 10යි බිඳුවයි. මේ ඉලක්කන් 9 ඔක්කොම 10 බිඳුවත් එක්ක මේ ඉලක්කන් 10 මහා ගණිත ලෝකයක් හදනවා. සංකීර්ණ. තව ඒකට එකතු වෙලා නොයෙකුත් සලකුණු ටික මහා ගණිත ලෝකයක් හදනවා මේ ඉලක්කන් 10. බිඳුව 1 2 3 4 5 6 7 8 9 කියන මේ ඉලක්කන් 10 තමයි ඕනම ගණිතයක් ඇතුළේ තියෙන්නේ. එතකොට ඒ ලෝකෙට ගිහිල්ලා පැටලෙන්න ගියොත් එහෙමනම් ඉවරයක් නැති පැටලිල්ලක් හැදෙනවා. නමුත් ඔබට බිංදුවෙන් පහලට ගණන් කරන්න පුළුවන්ද? බිංදුවෙන් පහලට ගණන් කරා. අර ගැජට් එකතු කරන්න බෑ තව තව. ධන ඍණ එකතු කරන්න බෑ. එහුණොත් මම ඍණ දාලා කියන්න පටන් ගනි. හරීම ලේසි වෙනතුනි. බින්දුවෙන් පහලට ගණන් කරන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න පුළුවන්. මේක බොහොම සරල දෙයක් නෙමෙයි, හරිය ගැඹුරු දෙයක්. අර කොච්චර වචනෙන්කින් ඒක කියන්න බැරි නිසා මේ වගේ දේවල් කියලා දෙනවා. මේවා මේ ඊට පස්සේ මොඩියුන්ට අහුනොත් ඕක කියන්නේ විකෘති කරනවා. මේ බලන්න මේ යගා බින්දුවෙන් පල්ලයට ගණන් කරන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියන්නේ පුදුම අපහාසයක් කරන්නේ ධර්මයට කියලා නේද? ඉතින් මොඩියෙකුට මේක තේරෙන්නේ නැහැ. මේක මහා ප්‍රඥාවට විතරයි මේකේ තියෙන අරුත තේරෙන්නේ. නැත්තම් අර මොඩියෙක්ව උඩින් ඉතන්නේ. මේක දෙන්නේ ගැඹුර සැඟවුණු තැනක තියෙන්නේ. නමය, අට, හත, හය, පහ, හතර, තුන, දෙක, එක, බිඳුව, සීරෝ. ඊට පස්සේ මයිනස් දාගන්න එපා. සීරෝ වල එලිලා ඉන්න වෙන්නේ. දැන් සීරෝ එකෙන් පල්ලහට බහින්නෙම නැහැ. ඒ බහින්නේ නැත්තේ අල්ලන්න එකක් නැහැ. නමෙන් පල්ලහට බහින්න පුළුවන් අට තිබ්බා. අටෙන් පල්ලහට බහින්න පුළුවන් හත තිබ්බා. මෙතනින් පල්ලහට හය තිබ්බා, පහ තිබ්බා, හතර තිබ්බා, ඈ තුන තිබ්බා, දෙක තිබ්බා. ඒකටත් බහින්න පුළුවන්. බින්දුව ඒකටත් බහින්න පුළුවන්. ඉතින් පල්ලෙහාට මොන පඩියටද බහින්නේ? ඉතින් පල්ලෙහාට බැස්සොත් එහෙම එල්ලෙන්න තැනක් නැහනේ. ඔබ අන්න එතෙන්ට එන්න. එල්ලෙන්න තැනක් නැති තැනට එන්න. එතකොට මාව මැරෙයි. මරණය කාටවත් වළක්වන්න බෑ. මරණය මේ මොහොතේත් පවතින දෙයක්. මරණයෙන් බේරෙන්න පුළුවන්ද ඔය මේ බිඳුවේ ඉලිලා හිටියේ කියලා? මං ජීවත් වෙලා ඉදි ඇත්ත වශයෙන්ම ධර්ම අවබෝධය කියන්නේ නිවන් අවබෝධය කියන්නේ වෙනතුන ජීවත් වෙලා ඉදි මැරෙන එක. ජීවත්ව සිටියේදී මරණයටපත් වීම. මල කෙනෙක් වන්න, ඒ කියන්නේ මල කෙනෙක් වෙනවා කියලා කියන්නේ මරණයට ජීවිතය අතහරින්න. මේකෙන් අදහස් වෙන්නේ මොකන්ද? අපි ළඟ මම ආයනය ඉතිරිනකොට අත්හැරීම, මම ආයනය මැරීම. ශරීරය මැරීමේම නෙමෙයි මම ආයනය මැරීම. මම ආයනය මෙහිම මරන්න පුළුවන්ද? හැම කෙනාටමත් බෑ. ඒක එයාගේ වාග්ය. ඒකෙන් එයා ළඟ මැරෙන්නත් පුළුවන් මම ආයනය, තව කෙනෙකුගේ නොමරෙන්නත් පුළුවන්. මේක අද්භූත වූ ආශ්චර්ය වූ ධර්මයක්. කෝ බලන්න බින්දුව අතහැරලා පල්ලෙහාට එන්න පුළුවන් වෙච්චයි. පුළුවන් දෙන්න පල්ලෙහාට. පුළුවන් ද අපේ ડોක්ටර්ට? දැන් බින්දු එල්ලිලා ඉන්නවා වගේ තනිය අතේ. ගම්පපු ඩොක් ඩොක් ගානවා වගේ, ඩිඩ්ඩික් ගානවා වගේ සද්දයක් ඇහෙනවද? මේ මානසික මරණයටත් හાર્ට් බීට් එක වැඩි වෙනවා. මේ ධ්‍යාන බලයෙන් වැඩි කරනවා කියලා සමහර හාමුදුරුවෝ එහෙම හදන් තියෙනවා. එහෙමනේ ඕනම කෙනෙක්ගේ ගැස්ම එනවා. මනස මේ යන හදනකොට මෙයා ගැහෙනවා. කඩ බලගන්න ගන්න ගාලා. ඒ ජීවිතේ තදබල තීන්දුවක් නේ ගන්නෙ. තීරණාත්මක තීන්දුවක් ගන්නෙ. ඒ තීන්දුවේදී එයා ගැහෙනවා. ගිහිලා 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 ඉතින් තීරණයට ආවොත් හරි. සමහර කඩේ තීරණයට කලාතුරකින් එන්නේ නැහැ. තීරණයට එන්නම ඇවිල්ලා ලොක් එක දාලා ආයෙ පිටිපස්සට එනවා. අර සමහර කඩේ කන්දෙන් උඩට ගිහිල්ලා පනින්න කියලා ආපෝ බෑවම වැඩි කියලා ආයෙන්නේ. ඒ වගේ තමයි. ඒව කට්ටිය ඉන්නවද? එහෙම කෙනෙක් වෙන්න එපා. දැන් බිනුතුරි මමත් ඔය අවබෝධයට පත් වෙන කිට්ටුවදී ඔය වගේ දර්ශනයක් මට පේනවා. උදාහරණයක් කන්ද උඩට ගිහිල්ලා පනින්න එහෙම බලනෝ බෑවම වැඩි කියලා පස්සට එනවා. අර සීරෝ එකේ ඉන්නේ දැන් එල්ලිලා ඉන්නේ පනින්න බෑ. දැන් අත් දෙකෙන් එල්ලිලා ගෝම ගෝම හරි ඉන්නවා. පස්සේ තේරුණා මම මේක එල්ලිලා හිටියත් නැතයි හිටියත් මේ ලෝකේ කිසි දෙයක් මට කරන්නත් බෑ, මට වලකින්නත් බෑ, මට මේ ලෝකේ හැංගෙන්න පුළුවන් කමකුත් ඒ ඕන එකක් කියලා. තාමසොර රජුරෝ කන්දෙන් පල්ලෙහාට පැනනා වගේ ඕන එකක් කියලා තැහැරියා. ඕන එකක් කියලා තැහැරියට පස්සේනේ යකා දෙයියා බවට පත් වුනේ. අපිට පිළිසරණක් නැහැ කියලා පේන දැන මුළු විශ්වයම දෝතින් ලබා ගත්ත මේ සක්‍ර දේවේන්ද්‍රය කියනගේ අදහස් වෙන්නේ මේ විශ්වයේ නිර්මාපකයා, විශ්ව ධර්මතාවය හැටියට සලකන්නේ. යාව මෙහෙම අල්ලගත්තා. ඒකට ධර්මයේ මුලදි පේන්නේ මේ අපිව මරන්න හදන යකෙක්, අපිව කන්න හදන යකෙක්. ඇත්තට මෙහෙමනේ. දැන් මැරෙන්න කියනවා, මරන්න කියනවා, මේ මරලා දාන්න කියනවා, අත්හැරලා දාන්න කියනවා. ඇත්ත වශයෙන්ම මාර යකෙක් නේ. යකෙක් මුලින් ධර්මයේ පේන්නේ යකෙක් හැටියට. හැබැයි යකා ඇතුලේ හිටියේ කවුද? සක්‍ර දෙවියන් හිටියා. දැයිසින් අල්ලගත්තා. සක්‍ර දෙයියෝ බොහෝ ඈතින් අල්ලගනේ. හැබැයි කන්දෙන් පල්ලෙහාට පනින්න ඕන. දැන් නම් පනින්නම් හිත හදාගෙන. ඇයි? ෂුවර් නේ අල්ලගන්නවනේ. හැබැයි ඔබ නෙමෙයි ඒ අල්ලගන්නේ. ඔබ මලාට පස්සේ තමයි සක්‍ර දෙවියා අල්ලගන්නේ. ඒ කියන්නේ ඔබ කියන කෙනාව ඉන්නකන් සක්‍ර දෙයියන්ට බෑ අල්ලගන්න. ඔබ කියන කෙනා මැරුණට පස්සේ තමයි සක්‍ර දෙයිය අල්ලගන්නේ. මොකද එතකොට තමයි පිරිසිදු මිනිස්සෙක් වෙන්නේ. කෙනෙක් ළඟ තියෙන මමත්වයේ මලාට පස්සේ තමයි එයා පිරිසිදු මිනිස්සෙක් වෙන්නේ. කොහෙද? සිතෙන්. චේතනා පාරිශුද්ධත්වය. පිරිසිදු කරන්න කියලා මුකුත් කරන්නේ නැහැ. ඔය පාඩුවේ ඉන්න අවබෝධයට පත් වුණාට පස්සේ තේන පාඩු වෙන්නේ බේදම පිරිසිදු වෙනවා. කොහොමද වැඩේ? පිනතුනේ දැන් අපිට පිරිසිදු වෙච්ච ජලය පිරිසිදු කරලා එවන ක්ලෝරින් දාලානේ. ක්ලෝරින් මොනවද දාලා එවන. සමහර රටවල් ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ මොලේ තියෙන මොරල් එක මොලේ සක්‍රීයතාවය නැති කරන්න දාපු ඖෂධ තමයි ඔය පාවිච්චි කරන්නේ. අර කීටියෝ මේ කීටියෝ අර විස බීජ මේ විස බීජ ඔක්කොමත් මැරෙනවා නම් ඕකත් එක්ක ගහලා දැම්මහම බඩට මොනව වෙනව ඇද්ද? එතනින් මොලේ මොනව වෙනව ඇද්ද? ඊට පස්සේ කල්පනා කරන්න ශක්තියක් නැහැ. ඊට පස්සේ දත් බෙහෙත් වලින් එවනවා. ඒ ෆ්ලෝරයිඩ් අරෝම මොනවද දාලා දත් මදිනවා. දිවෙන් ඕව ඇතුල් වෙන රසායනික දේවල් ක්ලෝරයිඩ් මොනවද කියන්නේ ඒවද? ඕනෝ ඇතුල් වෙන ඔක්කොම ටික ඇතුල් වෙලා ඕවගේ යනවා කොහොමද මොලේට? ඒව බොහොම හෙමින් ආකාරයෙන් කොහොමද වෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ නෑ. කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ දකින්න පුළුවන් කොයි වගේද? ඔන්න ඔයගොල්ලෝ වගේ කට්ටියක් දකින්න පුළුවන්. ඒ මොකක්ද මේ? ඔන්න වගේ කට්ටියක් දකින්න පුළුවන්. ආත භූත නැහැ බලාගෙන ඉන්නවා. ඉතින් අපිත් එහෙම තමයි. මුළු ලෝකයක් පෙරලන්න මහා නිර්මාණ ඇති වෙන්න තිබුණු මේ මොලේ නිකන් පුටුවක වාඩියලා ගියෝ ගියෝ ඉන්නවා. රටක් පාලනය කරන්න තිබිච්ච මොලේ නිකන් පන්සලේ හතර වැට බලාගෙන ඉන්නවා. බලන්නකෝ දැන් වැඩි අයටත් බෙහෙත් පොවනවා. වැඩි අයට බෙහෙත් පෙව්වේ නැත්නම් ඔවුන්ගේ ළඟ තියෙන හෘද සංවේදීතාවය හරි පුදුමයි. මගේ ළඟ අර එක වීඩියෝ එකකුත් තියෙනවා. ඒ වැඩි කෙනෙක් හම්බ වෙලා අගේට මට කියනවා බලලා එයාට හිතර දැනෙන දේ. එතුමගේ වචන වලින් කියනවා මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු කපෝලැත්තෙක් වාගේම කියන. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු මේ ඒ හාමුදුරු කෙනෙක් වාගේ ඔබ වහන්සේ මට හිත පොජ්ජට ලය පොජ්ජට මේ දැනෙන්නේ. මම ඔන වීඩියෝ එකක පෙන්නන්න. ඒ වනුසයා කියනවා එයාට හරි සංවේදීව දැනෙනවා. එතකොට මෙන්න මේක තමයි වැදගත්. ඇස්සලින් බලන එක නෙවෙයි. හදවතින් හඳුන ගන්න එක. හදවතින් හඳුන ගන්න එක. හිත ෆීල් කරන්න දැනෙන්න ඕන. තදින් හිත හඳුන ගන්න ඕන. වචන නෙමෙයි හඳුන ගන්න ඕන. හිත හඳුන ගන්න ඕන. දැන් ඔයත් දේශපාලකයන්ට ඡන්ද දෙන්න වචන දිහා බලලා, මූණ දිහා බලලා, නැත්තම් කරන්නම් කියන දේවල් දිහා බලන්න. ඒ මනුස්සයගේ අපිට මයින්ඩ් රීඩ් කරන්න හැකියාව තියෙන්න ඕන. එහෙම රීඩ් කරා නම් එහෙම මේ රටේ ওই කපටි මිනිස්සු එක්කවත් පාලකය වෙන්නේ නැහැ. මේ රටේ ඉන්න මිනිස්සුන්ට මයින්ඩ් රීඩින් බෑ. සීරෝ. මේ රටේ දූෂිත එක්ක පාලකයෙක්වත් නැහැ. මේ රටේ මිනිස්සුන්ට මයින්ඩ් රීඩින් පුළුවන් නම් ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් බෑ ඒක. නමුත් මම හොඳට දැකලා තියෙනවා හැමෝටම බෑ. සුද්ධ බහුතරයකට පුළුවන්, චීන බහුතරයකට පුළුවන්. බොම හිමින් බලන්න වැඩි නෑ. යන හොඳට හිත රීඩ් කරන්න පුළුවන්. කියවලන්න පුළුවන්. එතකොට එවැනි සමාජයක් තිබුණා නම් අපේ මිනිස්සු හිතේ එකක්, වචන එකක්, ක්‍රියාව එකක් තියාගන්නේ නැහැ. හිතේ තියෙන දේම වචනේ වේ, වචනේ තියෙන දේම ක්‍රියාව වේ. හරි ෆ්‍රී එකේ මිනිස්සු ඉන්නවා සමාජය තුළම. හරි විශ්වාසනීය භාවයකුත් තියෙනවා. දැන් ඔබ මෙතන ඉන්නේ, මෙතන ඉන්න කෙනාමද හිතේ ඉන්නේ, හිතේ ඉන්න කෙනාමද වචනේ තියෙන්නේ, කොහොමද? තුන එකට ඒකාබද්ධ වෙන්න. ආන්න යාට කියන විවෘත මනුස්සේ. පොඩි ළමෙක් වගේ. පොඩි ළමයි කියලා කියන්නේත් ඒකනේ නේ. එයාගේ හිතේ තියෙන එක වචනෙන් කියන්නේ. වචන තියෙන එකමයි ක්‍රියාවයි. කපටි බුද්ධිය නෑ. නමුත් අපි මේ සමාජයේ උගත්කම කියලා හටිය මේ පිළිගන්නේ කපටි බුද්ධිය. එනිසා කාටවත් සබදාහමෙන් නිදහස් වෙන්න බෑ. සබදාහමට එක් වෙනවා මිසක් ඒ නිසා වෙනතුනි ඒක සබදාහම විසින් අපිට තල්ල පෙල්ල අපෙන් ගන්න කලින් අපි සබදාහමට ඥානවන්තයෙ හැටියට, කළගුණ සලකන පිරිසක් හැටියට සබදාහමේ දේවල් අපි සබදාහමට දායාද කරමු. සබදාහමේ දේවල් අපි සබදාහමට දායාද කරමු. ඔබේ භාවනාව පල්ල නැති පණිට්ටුව වාගේ වෙන්න ඕන. දැන් ටික වෙලාවක් ඉන්න, කොහොමද ඉන්න ඕන? පල්ල නැති පණිට්ටුව වාගේ භාවනා කරන්න ඕන. මට කියන්නක අත්දැකීම ටික වෙලාවක් ඉඳලා පල්ල නැති පණිට්ටුව වාගේ ඉන්න. මේ වෙලාවට පමණක් නොවේ හැම වෙලාවෙම ඇවිදින්දි කතා කරද්දි ගමන බිමන යද්දි සියලුම පුදුමහත් කටයුතු සිද්ධ කරන්නේ කොයි වගේද ඉන්නේ පල්ල නැති පණිට්ටු වගේ සාමාන්‍යයෙන් පල්ල නැති පණිට්ටුවක් කාට හරි දුන්නට ගන්නවද ගන්නෑ දාල කොහෙද බත්තක දාලා තිබ්බත් ඕක හොරකම් කරන්නෙත් නෑ ප්‍රයෝජනයක් නෑ කවුරුත් ගෙනියන්න කැමති වෙන්නේ කියන්න බෑ හැමෝටම අද කාලේ කවුරු හරි පල්ල ගාලා ගන්නම් කියලා ගිනිච්චෝ ඈ අපි මේ සාමාන්‍යයෙන් අපි කදා උදාහරණයේ සීමාවට අපි ගමු ඒක වැඩි හිතන්න යන්න හොඳ නෑ මේ පල්ල නැති පණිට්ටු තරම් යන මිනිස්සු ඉන්නවා යකඩවලට හරි මේ ඒක ලොකු ධර්මතාවයක් තියෙනවා කියලා නිකන් තේරෙන්නේ නැද්ද? පල්ල නැති පණිට්ටු වගේ ඉන්නවා කොහොම? ධර්මයේ සම්පූර්ණයෙන් කියන්න බෑ වචනවලින්. ඒ එහෙම කියන්න බෑ. එහෙම උත්සාහ කළාට වැඩක් නැහැ. නිශ්ශබ්දතාවය කියන එක වචනෙන් කියන්න බෑනේ. ශබ්දතාව ශබ්ද වෙනවා ඒ වගේ තමයි නිර්වාණය කියන එක බැඳීම් නැහැ කියන එක වචනෙන් කියන්න බෑ මොකද වචන කියන්නේ බැඳීම් යුක්ත එකක් කාලයට බැඳීම් යුක්ත එකක් තමයි වචනය කියලා කියන්නේ එහෙමනම් වචනෙන් කම්පණය වෙන වේගයෙන් එහාට ගියාට පස්සේ තමයි අපි පරිවර්තනය වෙන්නේ මේ ආකාරයේ ධර්මයන් ප්‍රගුණ කරද්දී අසිරිමත් අවබෝධය ඔබ තුල පහළ වෙයි යම් මොහොතකදී. අවසානයේ තියෙන ආත්ම සෙනෙහය. ඔබ ලෝකේ තියෙන ලොකුම බන්ධනය තමයි දරු සෙනෙහස, පිය සෙනෙහස, ස්වාමි භාර්යා සෙනෙහස ඔක්කොම දාලාවට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? ආත්ම සෙනෙහය. සමාරට ආත්ම සෙනෙහයට වඩා සෙනෙහය වෙන වෙන බාහිර දේවල් වලට තියෙන්න පුළුවන්. නමුත් කලාතුරකින් කෙනෙක්ගෙන් තමයි එහෙම දෙයක් තියෙන්නේ. නමුත් හැම දෙනාටම තියෙන ආත්ම සෙනෙහය. ආත්ම සෙනෙහය. ඔබට තියෙනවද ආත්ම සෙනෙහය? මොකද්ද මේ ආත්ම සෙනෙහය කියන්නේ? තමන්ගේ ආත්මයට කැමති බව, රුචි බව, එහෙම නැත්නම් ආදරණීය බව, තමන්ගේ ප්‍රාණයට තියෙන ප්‍රාණය රැක ගැනීමට තියෙන තියෙන. ඉතින් ඔය ආත්ම සෙනෙහයෙන් තමයි හොයන්නේ කෙනෙක්ගේ මේ රහත් බව. ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් අවබෝධයට පත් වුණා කියලා, රහත් වුණා කියලා ඉන්නවා. තාතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මේ දකිනවා මේ මෙයා එතෙන්ටපත් වෙලා නැහැ කියලා. එතකොට උන්වහන්සේ හිතෙන් මොන මවනවා උන් අපේ ඉස්සරහට එනවා අලියෙක් මෙහෙම යනවා. යනකොට ඔන්න එකපාරට අපේ ඇඟට කඩාගෙන පෙරලගෙන ඔන්න පයින්නවා දැන් මේ ඉස්සරහට කියන කතන්දරයක් කියනකොට මිනිහ දුවලා. දැන් අපි හරි අහන්නේ සමහර වෙලාවට යම් යම් සිද්ධි දාලා මොකද ඔබ කරන්නේ කියලා දැන් සාරාන් ගොයියහරි ඉස්සරහට ඇවිල්ලා ඉවරීමක් කරන්න හැදුවොත් මොනවද කරන්නේ? මන්නම් කියනවා මචං මේ උඹ ඵලදායි තැනකට ගිහිල්ලා ඕක පුපුරෝපා. මේ අපි වගේ මේ නිකම් පොඩි මිනිස්සුන් ඕව ගහලා වැඩක් නැහැ. ප්‍රවෘත්ති වලටවත් යන්නේ අඩුම තරමේ. ප්‍රවෘත්තිවත් යන්නේ නැහැ. ඒ නිසා කිසි ගැඩක් නැහැ. ඔන්න ඕක යකඩ වලට විකුණලා අපිට ප්ලේන් ටික ගොන්න බනිස්සරම් වරෙන් කඩින් කියනවා. මිනිහට ඇත්තට එහෙම කිව්වොත් එහෙම මිනිහට දුක හිතලා එහෙම කරන්නත් ඉඩය නේද? වැඩක් නැහැ නේ. නිකම්ම නිකම් මේ. අපි මේ මැරෙන්න බලාගෙන හිටියේ ක්‍රමයක් නැතුව හිටියේ බාපෙක ෂෝක් කියලා. එතකොට ඒ මිනිස්සයා ආත්ම සෙනෙහය නැතුවද මැරුනේ? ආත්ම සෙනෙහය තියෙනවනේ. ඇයි 72? 72 හම්බෙන්නේ එහෙදි. ඒ සෙනෙහය තමයි. එහෙම අභියෝගයක් දුන්නොත් අපේ ගොයියෝ මැරෙනවා. මේ මොකක්වත්ම හම්බෙන්නේ නැහැ කියන තැනින් තමයි මැරෙන්න අකමැති. මං කියනවා ඔබට දානයක් දෙන්න කියලා. මොකක්වත්ම ඔබට හම්බ වෙන්නේ නැහැ. මට දානයක් දෙන්න ඔබට මොකක්වත්ම හම්බ වෙන්නේ ඕම ධර්මයේ තියෙනවානේ. තණ්හාවෙන්, තෘෂ්ණාවෙන්, බලාපොරොත්තු වලින් දුන්නාම ඒක මහත්ඵල මහානිසංස වෙනවා අඩුයි කියලා. තෘෂ්ණාව වැඩි වුණොත් එහෙම කියලා. ඒක තණ්හාවෙන් තොරව අන් අයගේ යහපත පිණිස කරුණා, මෛත්‍රිය, දයාව පිහිටවා දන් දීම තුළ මහත්ඵල මහානිසංස වෙනවයි කියලා සඳහන් වෙන පොතේ. එතකොට අපි ඉන්න ඕන අතන. මේ මොකක්වත්ම හම්බ වෙන්නේ නැහැ. ඒකට කියන්නේ අනග්ගහිත චිත්තය. අනග්ගහිත චිත්තෝ දානන්දේති. ඒ කියන්නේ එක පියවරක් තියන්නේ තව පියවරක් අල්ලගන්න බලාගෙන. මේ විඥානයේ ගමන පෙන්නනවා මේ අතහරිනවා මේ අල්ලගෙන කූඩැල්ලා වගේ. සිතේ ගමන හිමයි. දැන් අර 0 එකට ඇවිල්ලා ඊළඟ පඩිය පේන්නේ අල්ලන්න. ඉතින් එහාට අතාරිනවද? අපි හිතනවා මේක අභ්‍යවකාශයේ මේක තියෙන්නේ. මේ ඉලක්කම් 10 අභ්‍යවකාශය ආර චන්ද්‍රිකාවක සවි කරලා තියෙන්නේ 9න් එල්ලලා මේ කරලා අවසානේ පළවෙනිහා බිඳුව තියෙන්නේ. දැන් බිඳුවෙන් බිඳුවට ඇවිල්ලා ඉන්නේ මේ විශ්වයේ අභ්‍යවකාශයේ ඉන්නේ. දැන් මෙයාට මේක අතහරින්න වෙන්නේ. දැන් අතහැරිය ගමන් එයා කොහට දෙකතු වෙන්නේ? ඔව්, අභ්‍යවකාශයට එකතු වෙනවා. ඒකට අභ්‍යවකාශයට එකතු වුණාට පස්සේ අපිට මුකුත් පාලනයක් කරන්න බෑ. උහුලගෙන පැත්තකට ගියා. එතකොට ඔක්සිජන් නැති වෙලා ඔව් මරණයටපත් වෙනවා. එතකොට කායික වශයෙන් ගත්තොත් මනුස්සය එතන ඉවරයි. එතකොට මේක මානසික වශයෙන්, පරමාර්ථ වශයෙන් ගත්තොත් අස්මිමානය ඉවරයි. දැන් මං අහන්නේ ඒ උදාහරණය තුල නැද්ද ඒක? ඊට පස්සේ තියෙන මැරිච්ච මිනිස්සෙක්නේ, මැරිච්ච මිනිස්සෙකුට ආයෙ මොන කතන්දරයක්ද? මලමිනියක්සේ වාසය කරන්නේ එච්චරයි. එයාගේ ආධ්‍යාත්මය මලමිනියක් හා සමානයි. මලමිනියක් මොන වගේද ප්‍රතිචාර? ප්‍රශංසා කරනකොට නැගිටීද? බයිනකොට නැගිටලා බනින්ද? නෑ. මලමිනියක් සමාන ආධ්‍යාත්මයක් තියෙනවා. ඒක හොඳ නැද්ද? හොඳයි. එතනින් නැගිටලා වැඩ කරනවා. එතකොට ලෝකයේ අනිත් අය ළඟ තියෙන ලෝභ, ద్వේෂ, මෝහ, මන්දමාන, ඊර්ෂ්‍යා ඒ මලමිනියේ නෑ. මලමිනියක් අමාරුවෙන්ද ඉන්නේ? නෑනේ. එහෙනම් නිර්වාණ ධර්මයේ සමාධිය තුළ, නිර්වාණ ධර්මයේ සතිය තුළ අමාරුවෙන් ඉන්න දෙයක් නෑ. අමාරුවෙන් සිත පිහිටවන්න දෙයක් නෑ. ඕන්න මට කියලා දෙන්න පුළුවන් සිතුවිලි ඉවත් කර කර ඉන්න කියලා. එන සිතුවිලි අනිත්‍යයි, මට වැඩක් නෑ. අනිත්‍යවට වැඩක් නැහැ කියකෙ ඉන්න පුළුවන්. ඒක එළඹ ගන්න නැතුව ඉන්නවා නම් ඒක ආව ගියා එච්චරයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි බලහත්කාරයෙන් වෙනම සිහියක් හදාගෙන අනිත්‍යවට වැඩක් නැහැ කියකෙ ඉන්න ගියොත් එහෙම වෙන පැත්තකට යනවා. එතෙන්ද සිහිය ගන වෙලා ඊට පස්සේ සිතිවිලි වලට ඇටැක් කරන ගතිය එයා තුළ හට ගන්නවා. එතකොට හටගෙන ඒ සමබරතාවය වෙන දිහාවක යනවා. ඒක ධර්මයෙන් පිට යනවා. ඊට පස්සේ හැමතිස්සෙම අර සිතිවිලි වලට ඇටැක් කර කර ඉන්න මිනිස්සු එළියට එනවනේ වැඩ කරන්න. ඊට පස්සේ ආහලපාල ඉන්න අයත් එක්ක ඇටැක් කරගෙන තමයි නිකන් ඉන්නේ. සිතිවිලි අයින් කර කර ඉන්න, නිහඬ ඉන්න, භාවනාව කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොන්ට පොඩ්ඩ නැත්තම් කේන්ති යනවා. මාත් කරා ඒකට කේන්ති යනවා. කේන්ති යන හේතුව තමයි හරි සංවේදී වෙනවා. එතකොට ප්‍රඥා සම්පයුක්ත නැතිව සමාධිය ගොඩනැගෙනවා. එතකොට සංවේදී හිත. සංවේදී වෙනකොට කිසි දෙයක් දරන්න බැරි වෙනවා. දරන්න බැරිනකොට වේදනාකාරී වෙනවා. වේදනාකාරී වෙනකොට කේන්ති යනවා. පස්සේ යා නිහඬව නිසලව ඉන්නම තමයි කැමති වෙන්නේ. එතකොට ගම, රට, පළාත, ඒ දේවල් ඔක්කොම අත්හැර දාලා යනවා. එවන මේ මනස කියලා කියන්නේ බිනුසුනේ ඊටාම සියුම් ආකාරයකින් පවා විෂමතා වෙනස්තා ඇති වෙන්නට පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් ගණිතයේ එක ගණිත ඒ ගැටලුවකට උත්තරේ එකයිනේ. උත්තර පහක් වෙන්නේ නැහනේ. ඒත් අපි පාසලේ ශිෂ්‍යයන්ට ඒ උත්තර දෙන්න ලුන්නහම ශිෂ්‍යෝ එක එක උත්තර දෙනවා. ඉතින් ළමයින්ගෙන් අහනවා ඔයා කොහොමද මේ ගන්න මේ උත්තරේ හැදුවේ කියලා. මිනිහ හදපු විදියක් කියනවා. ඒ වරණ උත්තරේ වැරදි. ඉතින් ඒ ගණිත ගැටලුවක් තුල එහෙමනම් එතකොට මේක අතිශය සූක්ෂම මානසික ගැටලුවක් තුල කොහොම උත්තර වෙනස් වෙන්න පුළුවන්ද? ඒ නිසා අපි මේකේ නිර්වාණ ධර්මයේ එකතුව සංක්ෂිප්ත භාවය ඉස්සෙල්ල දැනගෙන ඉන්න ඕන. ධර්මයේ ගුණවල තියෙන්නේ ටික. නිර්වාණය නම් අකාලිකයි. නිර්වාණය නම් අවේදිතයි. නිර්වාණය නම් නිරෝධ සහගතයි. නිර්වාණය නම් අශේෂිතයි. අන්න ඒ තුලින් නිර්වාණය අඳුනගන්න මට පුළුවන් කියන තැන ඉඳලා තමන් ඉන්න ඕනේ. ශේෂය තියෙනවා නම් මෙතන අහුවේ. බැංකු පොතේ තියෙන ශේෂය අල්ලගන්න පුළුවන්. තමන්ගේ කැඩපතේ තියෙන ශේෂය අහුවෙනවා. තමන්ගේ ඇස් කණ්ණාඩි දෙකේ තියෙන ශේෂය අහුවෙනවා. ඒකේ කුණු දූවිලි ශේෂයක් තිබුණොත් අහුවෙනවනේ නේ, පේනවනේ ඒක. ඒ කවුරු හරි අහුවොත් මගේ ඇස් කණ්ණාඩි දෙක පිරිසිදුද නැද්ද කියලා දැනගන්නේ කොහොමද සාමදරුවනේ? ඉතින් ඔබට පේන විදිය බලන්න ඒකනේ. පේන විදියේ දුර්වලතාවයක් තනක තියෙනවා නම් එතන දූවිලි තියෙනවා. එතන ඇඟිලි සලකුණක් ඇති. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ආන් ඒ වාගේ ඔබේ ඒ දැනීම පෙනීම තමයි පැහැදිලිතාවය ඔබම නිශ්චය කර විනිශ්චය කිරීමෙන් සොයාගත යුතුව පවතිනවා. නිවන හොයන්න දෙයක් නැහැ. ඇයි? හැම තැනම පවතින හේයින්. එතකොට මේ අපි හොයන්නේ මොකද්ද? ඒ ඉතින් පුරුද්දනේ. එහෙනම් ඔච්චර කියවන්නේ මොකද්ද? ඒකත් ඉතින් අපේ සංස්කෘතියනේ. නිවන හැම තැනම තියෙනවා. මම දවසක් මුස්ලිම් කොල්ලෙක්ගෙන් ඇහුවා උඹලගේ දෙයියෝ කොහෙද ඉන්නේ කියලා. දෙයියෝ මිනිහා කිව්වා මේ හැම තැනම දෙයියෝ ඉන්නවා කියලා. අර ඉස්සර සාස්ත්‍රවල ලොකු පරමාර්ථයක්. ඔක මේ 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 අපේ රහතන් වහන්සේලා පවා ওই පළාත්වලට ගිහිල්ලා ওই මකුල මහ විහාරය කියලා එකක් හදලා එහි බුදුහාමුදුරන්ගේ පාදමත් තියලා ඒ බෞද්ධ පසුබිමක් එක කවලම් වෙලා ඒ පැත්තේ හිටපු නපුරු මිනිස්සුන්ගේ තියෙන චින්තන ධර්මත් එක්කත් කවලම් වෙලා මස්ත බාල්දු වෙලා හැදිච්ච එකක්. හරියට නිකන් කරවිල දාලා හදපු ෆුඩ් සලාඩ් එකක් වගේ. නේද? නිකන් ෆුඩ් සලාඩ් එකට කරවිල ගෙඩියකුත් දාලා බලන්නකෝ දවසක. එතකොට හරි දෙයියෝ කියන්නේ මේ හැමදේම නේ විශ්වය. එතකොට නිවන හැදෙව්වේ ඒක. එතකොට දෙයියෝ දකින්න නම් මෙහෙම කියලා පෙන්නවා. බුදුහාමුදුරුවෝ තේ මහා බ්‍රහ්මත්වයේ දකින්නවා කියලා නිර්වාණය පෙන්නවා. එතකොට නිවන කොහෙද තියෙන්නේ? මේ හැම තැනම තියෙනවා. දකින්න උත්සාහ කරන්න ඕනද නැහැ. මේ හැම තැනම තියෙනවා. එතකොට මොකක්ද එකක් මේ දකින්න මේ මැරෙන්නේ ඇයි? ඒ පුරුද්ද. ඒක තමයි කියන්නේ විනෝදනේ. ඔය ඇත්ත නිවන හොයලා හොයලා අවුරුදු 5ක්ද 10ක්ද 15ක්ද වෙන්න පුළුවන්. අනේ එච්චර කාලයක් නොයාවා කියලා වර්තනා කරනවා. අවසානයේ මටම ඇවිල්ල කෑ. හා පූ හාමුදුරු මේක හොයාගන්නද මෙච්චර කාලයක් මහන්සි වුනේ. මේක නිකන් ඔලුව උඩ තිබිච්ච කණ්ණාඩි දෙක හොයාගත්තා වගේ වැඩක් නේ. දැන් කණ්ණාඩි දෙක ඔලුවේ දාගෙන හොයන මහත්තුරු ඉන්නේ. ගෙදර ඔක්කොටම බැන බැන හොයන කොහෙද ආදිනේ ගෙදර කට්ටියත් කියන්නේ කියන්න එපා කෑ ගන්න එපා කියනවා. ඒතකොට කට්ටිය හොයන හැමතැනම හොයන. හොයලා ඉවරලා අවසානයේ කොණ්ඩේ පීරන්න බණාව ගහනකොට කන්නහඬ තියෙනවා. මේ වගේ දෙයක් වෙන්නේ ඔබ නොහිතපු වෙලාවක වෙන වැඩක් කරන්න යද්දී ඒක අහුවෙනවා. වීර්යය නැතුවම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් ලෝකේ ඇතනම් පින්නතුනේ ඒ එකම දේ නිර්වාණයයි. වීර්යය නැතුව නැයිදී ඕකට මාවක ඉවෝ මේ අග කොච්චර වීර්ය කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවද? මේ 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 ධර්මයේ තියෙන දේවල් નિરાයාසේ නිර්වාණය. නිර්වාණය નિરાයාසේමයි නොමිලේමයි අවබෝධ කරගන්න කියනවා. ඒ වීරිය වුම දැන් තර්කයට ගත්තත් ඒක ඔප්පු කරන්න පුළුවන්. වීරිය අවශ්‍ය කරන්නේ ආයාසය අවශ්‍ය කරන්නේ යම් බරක් උසුලන්නනේ. මේ මේකට දැන් ඕන දැන් මේ 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 මේක උසව ගන්න වීරිය ඕන. ආයාසය ඕනනේ. හැබැයි තින් නිවන වස්තුවක් නෙමෙයි නම් භාණ්ඩයක් නොවේ නම් ඝනත්වයක් නැත්තම් තියෙන දිශාවක් නැත්තම් වර්ණයක් නැත්තම් හැඩයක් නැත්තම් ඕක උස්සන්න වීරියක් ඕනද? අන්න ඒහෙයින් තමයි කියන්නේ මේකට වීරිය උවමනාම නැහැ කියලා. දැන් ඊට පස්සේ ඕක වර්ධවා ගන්නවා. වර්ධවාගෙන ගිහිල්ලා කියනවා මොකුත් නැහැ ඔන්න ඔහොම ඉන්න තියෙන්නේ පාඩු වෙන්නේ. දැන් ඒකට වීරිය කරනවා. මොකටද? නැහැ මොකුත් නැහැ මම පාඩුවේ ඉන්න මේ දවස්වල වීරිය ගන්නවා. මේ දවස්වල මොකද කරන්නේ? මම මේ නිකන් ඉන්න try කරනවා. දැන් මේ වැරදිච්ච තැන පෙන්නන්නේ මේ ළඟ 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 අපිට වැරදිච්ච තැන්. මොකද try කරන්නේ? නිකන් ඉන්න try කරනවා. හරි නිදා ගන්න try කරනවා වගේ තමයි. try කරලා නිදා ගන්න පුළුවන්ද? try කරලා බලන්නකෝ. නිින්ද යන්නේ නැහැ. අපි උත්සාහ කරන එක අතහැරලා දැම්මාට පස්සේ තමයි ස්වභාවයෙන් නිදාගන්නේ. ඒ වෙනතු මේ ඌමනාවෙන් නිදාගන්න බෑ මිනිස්සුක. ඉතින් මගේ බනහන කොට සමහර කටිර ඉඳ යනවලු. ඒකට හේතුවක් තියෙනවා. එහෙමනම් හොඳයි මගේ බන. එයාගේ මනස ඉක්මනින්ම නිදහස් වෙලා රිලැක්ස් වෙලා තියෙනවා. රිලැක්ස් වුණාට පස්සේ අර ධර්මයේ අරමුණු කරගන්න අර ධර්මයේ බලෙන් රිලැක්ස් වෙන ටික රිලැක්ස් වෙනකොටම යා ධර්මයේ අරමුණු කරගන්න වීර්යය නැති වෙන ඊට පස්සේ යන නිඳ යනවා. හැබැයි ධර්මයේ අරමුණු කරගන්න එතන ඉඳලා යාගේ වීර්යය තිබ්බනම් මනස මෙහි නිදහස් වෙන ඊළඟට ධර්මයේ අරමුණු කරගෙන විදර්ශනා වැඩෙනවා. විදර්ශනා වැඩන මේ අවසාන ප්‍රතිෂ්ඨාව ගැන මතක් කළේ නිරායාසය. මේ ලෝකේ નિરાයාසය ඇති වෙනකොට අවබෝධ වෙන දෙයක් වේද? ඒක තමයි නිවන. මාත් එළිලා හිටියේ පින්නතුනේ ආයාසයේ. මං හරියට එළිලා හිටියේ ආයාසයේ. ඒ කියන්නේ මිනිස්සුක විසින් කළ ඕනම දෙයක් මටද කළ හැකි කියන වීරියේ යකා වගේ හිටියා. ධර්මයේ තේරුම් ගන්න අප්‍රමාණ උත්සාහ කළා. අවසානයේ උත්සාහය අතහැරලා දැම්මා. වෙන දෙයක් තිබුණෙත් නැහැ. හැබැයි අනිත් ඒවා ඔක්කොම දුරු කරගෙන ඇවිල්ලා ඒකේ විතරයි මං හිර වෙලා හිටියේ. දැන් අපේ අය උත්සාහය අතහැරලා දැම්මට අනිත් ඒවා තියෙනවා. අනිත් ගැටීම් ටික තියෙනවා. අනිත් ප්‍රශ්න ටික තියෙනවා. ඒවත් නැති වෙනවා. උත්සාහය විතරක් අතහැරලා මදි. අර ඇලීම, ගැටීම, ලෝභය, ද්වේෂය, මෝහය ඕව තියෙනවා. ඥානයක් තුලින් පුබුදින දෙයක් ක්‍රියාවක් තුලින් තහවුරු කළ මේක ඥානයක් තුලින් පුබුදින දෙයක් ක්‍රියාවක් තුලින් තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙක් ඇහුවොත් එහෙම රහතන් වහන්සේලාට කිසිම උවමනාවක් තිබුණේ නැද්ද? අපි කියනෝ නෑ. එහෙම එකක් තිබ්බේ නෑ. කිසිම තණ්හාවක්, උවමනාවක්, ආසාවක් තිබ්බේ නෑ. එතකොට වෙන කෙනෙක් ආගමිකයෙක් ප්‍රශ්න කරනවා, එහෙමනම් මේ විශාල සංඝ පරපුරක් හැදුවේ, විහෙර විහාර හැදුවේ, ගිලන්හල් හැදුවේ, විශාල කලා සිතුවම් කරේ, ඒ ඔක්කොම කරේ විහෙර විහාර පන්සල් හැදුවේ කොහොමද? ඒකට පස්සේ. ඒකට තියනවා කිව්වොත් එහෙනම් ඒගොල්ලෝ නික්ලේශී අය නෙමෙයි. දැන් මෙතෙන් දෙන්නේ අවබෝධයෙන් ජීවත් වීම කියන උත්තරය. මොකද්ද තියෙන්නේ? අවබෝධයෙන් ජීවත් වීම කියන උත්තරය. දැන් පූසා දෙයාකාරයකට අල්ලනවනේ මේ ලෝකේ. පූසා මීයෝ අහු වුණාම අල්ලන විදියකුත් තියෙනවා. පූසගේ පූසා බලල් පැටව අල්ලන විදියකුත් තියෙනවා. බලල් පැටවම අල්ලන විදියට නෙමෙයි මීයෝ අල්ලන්නේ. මීයෝ අල්ලන විදියට නෙමෙයි බලල් පැටව අල්ලන්නේ. එතකොට කාගේ ළඟද තියෙන්නේ මේ එකම? පූසා ළඟ තියෙන්නේ. එතකොට එකම සත්වයා ළඟ තියෙනවා. පුතජනයෝ මේ ලෝකේ මී වල්ලනවා වගේ තදින් අල්ලගෙන දැහැගෙන ඌව මැරෙනවා මේම කාලා අල්ලලා. නමුත් නික්ලේසි උතුම ආන්න නිකන් බලල් පැටිය ඇල්ලුවා වගේ මේ අරගෙන ඔය දුවනවා දුවලා දුවලා ගිහලා බිමින් තියෙන කිසි තුවාලයක් නැහැ. ඔය බල්ලුත් ඉන්න කටින් අරගෙන දුවන බල්බට කිසි තුවාලයක් නැහැ. නවත් පාරක්වත් නැහැ. එමනම් චේතනා පාරිශුද්ධත්වයේ තුල තමයි සියල්ල ඇති වෙන්නේ. චේතනා හම්බික්කවේ කම්මම් වදාමි. මේ අපේ චේතනාව, මේ අපේ දර්ශනය, මේ අපේ ඥාණය, ශ්‍රද්ධාව, සතිය, සමාධිය, ඒ ප්‍රඥා ධර්ම, පාරමී ධර්ම බල ශක්තියින් ටික අපේ ඔළුව මත, අපේ මනස තුල මනාව වර්ධනය වීමේ මේ හැමදේම සාක්ෂාත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා.